ප්‍රශ්නයක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මෙම කරුණ මාහට පැවසී ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනාවට සවන් දෙන කල්යාණ මිත්‍රේ. එතුමා පැවසී ඔබ වහන්සේගේ මුල්ම දේශනාවල ඉච්ඡ අනිච්ච මනාව පැහැදිලි කරන බවත්, එහෙත් පසුව ඉච්ඡ වෙනුවට නිච්ච යන්න පැවසීමෙන් මුල් දේශනා නොඇසු අයට එහි අර්ථය පිළිබඳ ගැටලුවක් මතුවේ ඇති බවයි. ඒ එතුමා පෙන්වා දුන්නේ දෝෂයක් ලෙස නොව කල්යාණ මිත්‍රයෙකු ලෙසයි. ඉච්ඡ සමානයි කැමැත්ත, අන් ඉච්ඡ සමානයි අනිච්ච සමානයි කැමැති ලෙස නොමැතිවීම, න ධන ඉච්ඡ සමානයි නිච්ච, ඉච්ඡාවට නැති කැමැති ලෙස නොමැතිවීම, නිච්ච කැමැත්ත. හරි, දැන් ඔක මෙහෙම ගන්න. මේකේ අර්ථ ගොඩක් තියෙනවනේ ඔකට. දැන් කැමැති ලෙස නැතිවීම කියලා එකක් තියෙනවා. එන එකක් තියෙනවා. ඒ වගේම පිංගදනේ තව කරුණක් තියෙනවා. ඔකේ පෙළීම සහ ආස්වාද කියන මට්ටමේ මුල් කාලේ අපි පිංගදනේ කැමැති ලෙස නැතිවීම කියන එක ගැන ගොඩක් කතා කරගෙන ආවා. නමුත් එහෙම කතා කරගෙන එනකොට පිංගදනේ පැවැත්මට ලොකු හානියක් වෙනවනේ. එන කාටවත් බන ටික අහගන්න හම්බෙන්නේ නැහැ ඊට පස්සේ. ඒක නිසා පිංගදනේ අපි වැඩිය ඒ අර්ථය මතු කරන්නේ නැතුව ඒ අර්ථයම කියවෙන අනික් අර්ථය මතු කරනවා. ඔය අර්ථ දෙකම එකයි. යමක් කැමති ලෙස නැහැ කියන එකයි, පෙළෙන සුළුයි කියන එකයි, දෙකම එකයි සිංහතනේ. නමුත් කැමති ලෙස නැහැ කිව්වට පස්සේ ඕකේ අර පදේ නිරුක්තියක් කියවෙනවනේ උතන. අන්න එතකොට පින්වදනේ ඉතින් අපිට හැමදාම මල්වත්ත යන්න වෙනවා. වැරදි අර්ථයක් නෙමෙයි කියන්නේ. ඒටත් වඩා තව හොඳ ගැඹුරට අර්ථයක් කියන්නේ පින්දනේ. පෙළන සුළුයි කියන එක පින්දනේ ගොඩාක් ගැඹුරු අර්ථයක්. අර කැමැත්තට නෑ කියන එකට වඩා පෙළන සුළුයි කියන එක පින්දනේ ලොකු හාමුදුරන් වහන්සේ අන්තිම කාලේ පෙළන සුළුයි කියන එක තමයි වැඩිපුර කතා කළේ. පෙළීම සම්බන්ධව තමයි උන්වහන්සේ වැඩිපුර කතා කළේ. ඒකේ තියෙන ලොකු අර්ථයක් පින්දනේ. ඉතින් සමහර ධර්මදේශකයන් වහන්සේලා පිළීම කියන එක පිළිගන්නේ නැහැ. සමහර දේශකයන් වහන්සේලා පිළිගන්නවා. සමහරු කියන්නේ මේ කැමැත්තට නැතිවීමම තමයි එච්චරයි, ආයේ වෙන මොකුත් ඔගේ අර්ථයක් නැහැ කියලා. නැත් එහෙම නැහැ පින්වතුනි. ලෝකාන්දරන් වහන්සේම දේශනා කළා තියෙන ඔය පිළීම සම්බන්ධව හොඳ ආකාරව. මේ අට්ඨියති හරයත ජිගුච්ඡති කියන්නේ අට්ඨියති කියන්නේ මොකක්ද? පිළීමට නේ තනි කරන. ඉතින් අපි ඒක ගැන කතා කරන්නේ. නිච්ච කියලා අපි අදහස් කරන්නේ පින්වතුනි ඔතන කැමැත්තට ඇත්තද කැමැත්තට නැතද මොකුත් නෙමෙයි. නිච්ච කියන එකෙන් අපි අදහස් කරන්නේ ආස්වාදී කියන අදහස. ඒ අදහසෙනුත් යන්න පුළුවන්. දැන් මේ බොහොම කරුණාබර විදිහට මේක සඳහන් කරලා තියෙන්නේ. ඒ යාළුවා එහෙම කියලා තියෙන්නේ. ඉතින් එතුමට ඔබ සඳහන් කරන්න අපි කැමැත්ත ගාව ගන්න නැතුව මේ යන්නේ. පෙළීම ආස්වාදයේ ඔන්න ඔය දෙක ගාවගෙන මේ යන්නේ. එහෙමත් ක්‍රමයක් තියෙනවා යන්න. ඒ දෙකෙන්ම කියවෙන්නේ එකම කොටස. ඒක නිසා ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. කොහොමදවත් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ අකුරුත් එක්කනම් පැටලෙන්න යන්න එපා. මම කියන්නේ ඒක හරීම කරදරකාරී වැඩක් අකුරුත් එක්ක පැටලෙන්න යනවා කියන්නේ. පුළුවන් තරම් අවබෝධයත් එක්ක ඉදිරියට යන්න. එදුම ඒක සඳහන් කරලා තියෙනවා අකුරු වැඩක් නැහැ කියලා. ඒක තමයි වෙන්න ඕනේ. මෙතන අර මේ කියන එක හරි ඉස්සර අපි ගොඩක් මේ කැමැත්තට නැහැ කියන එක කතා කළා. නමුත් ඒකත් එක්ක පින්වතුනි අර ඒක අර නිරුක්ති කොටස කියවෙනවනේ. ඒ නිරුක්ති කොටස කියවෙනකොට ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒකම අපි දැන් අර්ථකින් කියනවා. දැන් ප්‍රශ්නයක් නැහැ කාටවත්. අපි මෙතන ගොඩක් දැන් කතා කරන්නේ පින්වතුනි ඉච්ඡ කියන ස්වභාවය වැඩි ගාවන් නැතුව මේකට ආස්වාද සහ පෙළීම් ස්වභාව ගැන කතා කරා. මේ උදයන්ග මත්ංග ආස්වාද ආදීන නිසන්න අරහ යන්නේ. ඉතින් ඒ ක්‍රමේ හරි වටිනවා. ලොකු හාමුදුරන්ගේම ක්‍රමයක්. ඉතින් ආයි අපි අලුතෙන් හදපු එකක් එහෙම නෙමෙයි. ලොකු හාමුදුරන් ක්‍රම නෙමෙයි තියෙන්නේ, බුදු හාමුදුරන්ගේ ක්‍රම. ත්‍රිපිටකයේ තියෙනවනේ ලොකු හාමුදුරන් දේශනා කළ තියෙන. ඉතින් ඒක නිසා අපි එහෙම කරමු. අල්ලලා දාන්න. එච්චරයි තියෙන්නේ. පුළුවන් තරම් දහම තේරුම් ගන්න. අර ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු මහත්මයන් හරි නෝනට හරි ප්‍රශ්නයක් තියෙන්නේ අර අලුතෙන් ආපු අයට මේක අහුවෙන එකක් නැද්ද කියලා. මොකද අපි දැන් අර මේ නිරුක්තිය කියන්නේ නැද නිසා අහුවෙන එකක් නැද්ද කියලා. පිළිතුරේ ඒකම අහුවෙන්න ඕනේ නේ. අහුවෙන්න ඕනේ. ඇත්තටම පිළිතුරේ අනිච්ච කියන වචනේ තියෙන්නේ. ඒකට කියන්න පුළුවන් මෙන්න මේක. තණ්හා විරෝධී. අන්න එහෙම අර්ථයක් ඕකට එන්න ඕනේ. ඒ කියන්නේ තණ්හාවත් එක්ක යෙදෙන කල ගිනි හට ගන්නවා. අනිච්ච කියන ලක්ෂණය තණ්හාවත් එක්ක යෙදෙන කල ගිනි හට ගන්නවා. දුක්ඛ කියන ලක්ෂණය තණ්හාවත් එක්ක යෙදෙන කල ගිනි හට ගන්නවා. අනාත්ත කියන ලක්ෂණය තණ්හාවත් එක්ක යෙදෙන කල ගිනි හට ගන්නවා. අන්න එහෙම එකක් ඔය අනිච්ච කියලා කියන්නේ. තණ්හාවත් එක්ක යෙදුනොත් ගින්දර. ඉතින් යමක් පෙළෙන සුළුයි නම් තණ්හාවත් එක්ක එකතුනොත් මොකද වෙන්නේ? ගින්දර. යමක් කැමැත්තට පවත්තන්න බැරි නම් කැමැත්තට පවත්තන්න ගියොත් මොකද වෙන්නේ? ගින්දර. හරි? කැමැත්තට පවත්තන්න බැරි දෙයක් කැමැත්තට පවත්ව ගන්න බැරි දෙයකට කැමැත්තක් හටගත්තොත් මොකද වෙන්නේ? දැන් ඉතින් ගින්දර. පෙළෙන සුළු දෙයක්ට තණ්හා කළොත් මොකද වෙන්නේ? දැන් ඉතින් ගින්දර. පෙළෙනවනේ. දුකටපත් කරවන දෙයක්කට තණ්හා කළොත් මොකද වෙන්නේ? දැන් දුකටපත් කරවනවා. අනාථ කරවන දෙයක් තියෙනවා. ඒකට තණ්හා කළොත් මොකද වෙන්නේ? අනාථ වෙනවා. ඔන්න ඔය අර්ථයෙන් ගන්න. කැමැත්තට නැහැ කියලාත් ගත්තට කමන්නේ නැහැ මේක. ඒකත් ගන්න. එහෙමත් එකක් තියෙනවා. ඒකම අවබෝධ වෙන්න ඕනේ කියලා එහෙම හිතන්න එපා. ප්‍රථම ධානය, ද්විතීක ධානය, තෘතීක ධානය, චතුර්ථ ධානය කියන ධාන හතරේදී ඇතිවන ප්‍රීති සුඛය දැනෙන්නේ දැස් පියාගෙන චිත්ත ඒකාග්‍රතාවයේ සිටින විටද නැත්නම් ධම්මක වඩමින් ධම්ම මෙනෙහි කරන ඕනෑම විටක ඇතිවිය හැකිද? තථාගතයන් වහන්සේ දේශනා කරනවා මම ප්‍රථම ධානයේ ඉඳ ගැනීම, හිට ගැනීම, සක්මන් කිරීම, සැතපීම කියන ওই කරුණු හතරම සිද්ධ කරනවා කියලා. චතුර්ථ ධානයෙන් ඉඳ ගැනීම, හිට ගැනීම, සක්මන් කිරීම, සතපෙනී ඉරියව්වෙන් සිටීම, ඔය කියන හතරම කරනවා කියලා. එහෙනම් චතුර්ථ ධානයෙන් ඇවිදින්නත් පුළුවන්. සමාපත්තිය වලින් තමයි බැරි. එහෙනම් ඔබ දහම් මෙනෙහි කරන ඕනෙ වෙලාවක ඒව ඇති වෙන්න පුළුවන්. ඒක නෑ දෙක වහගෙන ඉන්න ඕනේ කියලා එකක් නෑ. ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. ඇති වෙන්න පුළුවන්. ඇති වුණොත්? ඇති වුණොත්? ඉතින්? එච්චර. ඇති වුණොත් මොකද? ඉතින්? පින්වතුනි තථාගතයන් වහන්සේ සප්ත අපරිහානී ධර්ම දේශනා කළ දෙන මිනිසුන්ට. ඒ වගේම තථාගතයන් වහන්සේ සප්තාපරිහාන ධර්ම දේශනා කළා මේ ස්වාමින් වහන්සේලාට. ඒ දේශනා කරපු එකක තියෙනවා බෙඟදෙනි. ඒ අපරිහානී ධර්ම හතෙන් එකක තියෙනවා. අරිහත් ඵලයේ මූලික කරගෙන මඟ වඩන භික්ෂුව ධානාදී ලාභයන්හි නොඇලී කටයුතු කරනවා නම් ඔහු පිරිහෙන්නේ නැහැ කවදාවත් කියලා. කියවල බලන්න මහා පරිනිබ්බාන සූත්‍රය. දැහැන් හොඳයි පිංගතනි. ඒවට ඇලුනොත් ඔය ආයි ඇලුනේ ලෝකෙට. ඒක හොඳට ඔළුවේ දැනගන්න ඉද කරා. නැත්නම් එහේ මම කියන්නේ ඇන්ටි දැහැන් වගේ දැන්. ඇයි මිනිස් ප්‍රශ්න අහනවා මම ඔබ බේරගන්න මෙයාට උත්තර කියන්නේ මේ දැහැන් වලට විරෝධී හිම නෑ මං. මම කැමති ඔබ දැහැන් වන්නවට මේකදී මේ කසාද බඳිනවට වඩා කොච්චර වටනද දැහැන් වඩාගෙන ඉන්නේ එක. කසාද බඳිනවා කියන්නේ තනි කර ඌරෙක්නේ. හිතලා බලන්න ඔය කසාද බඳුව මිනිස්සු කියන්නේ. ඒ පැත්ත විතරක් නෑ හිතලා බලන්න. තනි කර ඌරු දඩේ මන්නේ ඒක. ඊට වඩා කොච්චර වටනවද මේක රූපාවචර දහනක් වඩාගෙන ඉන්න එක. හැබැයි මතක තියාගන්න නිවනට යන කෙනාට ওই දෙකම මොනවද? ওই දෙකම ලෝකේ. මම ඒකයි අද අපේ හාමුදුරුවන් වහන්සේලාත් එක්ක කිව්වේ. දැන් හාමුදුරුව කෙනෙකුට පවුලක් ඉන්නවා කිව්වොත් එහෙම. හාමුදුරුවන්ට ගෑනු කෙනෙක් ඉන්නවා. දැන් හරි අපිරියේ නේද ඔබට? හාමුදුරුව කෙනෙකුට දහනක් තියෙනවා. ලෞකික රූපාවචර දහනක් තියෙනවා. දැන් අපිරියේ නෑ නේද? හරි පුදුම මිනිස්සු. අරකත් ලෝකේ, මේකත් ලෝකේ. මේක කාම ලෝකේ, අරක රූප ලෝකේ. දෙකම අට්ටියති හරාද ජිගුච්ඡති. නමුත් ගෑණියෙක් ඉන්නවා කිව්වොත් මැරෙන්න හදනවා. දැහනක් තියනවා කිව්වොත් පුදන්න හදනවා. දෙකේ වෙනසක් තියෙනවා තමයි. අරක අති පහත්, මේක පහත්. අනිත් එක චුට්ටක් පහත්. අරක හොඳටම පහත්, මේක පහත්, අරක චුට්ටක් පහත්. තුනම පහත්. මොකද තුනම ලෝකේ. ඔය තුනටම වඩා වටින එකක් තියෙනවා. මොකක්ද ඒ? සෝතාපන්න ඵලය. ඒක දහම් ශ්‍රවණෙන් හම් වෙන්නේ. ඒකයි. නැත්නම් මේ මම මේ දැහැන් වඩන්න එපා කියන එහෙම නෙමෙයි. ඔබ ඒවා කරන්න හරියට ඔබ සෝතාපන්න ඵලයට පත් වෙලා බය නැතුව වඩාගෙන යන්න. දැහැනක් වැඩනවා නම් වැඩේ. නමුත් දැහැනක් වඩනවා කියලා අදිස්ථාන කරගෙන මග වඩන්න එපා වින් උතුනේ. ඒවා කරන්න එපා. මොකද මුඛ්‍ය පරමාර්ථය දැහැනේ තියාගෙන හරියන්නේ නැහැ. මුඛ්‍ය පරමාර්ථය නිවෙන්නේ තියෙනවනේ හැමතිස්සම. එනේ කවදාකවත් හිතන්නේ එහෙම එපා. ඔය දැහැන් ආදි වශයෙන් දේවල් උගන්වන ස්වාමින් වහන්සේට මම විරුද්ධයි කියලා එහෙම. එහෙම නැහැ වින් උතුනේ. මම හරි කැමතියි උනාසේ ඒවා කරනවට. කොච්චර සේවයක්ද කරන්නේ. නමුත් මම කියන්නේ ඒවට යන්න ඕනේ කවුද? සෝතාපන්න වෙච්ච අය. නැත්නම් මේ හාමුදුරුන්ගේ නමත් කාලා දානවා. නිවන ඕනේ කරන අය ඕනේ ඒවට යන්න පිංගත. නිවන ඕනේ කරන කෙනා නිවන ඕනේ වෙනවා කියලා පළවෙනිදම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නිවනද මට ඕනේ කියලා සෝතාපන්න ඵලයේදී. සෝතාපන්න ඵලියවත් නැති කෙනෙක් ගිහිලා දැහැන් වඩන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? ලෞකික දැහැන් වැඩෙන්නේ, වැඩුණා. ඊට පස්සේ ඒ දැහන මූලික කරගෙන මට මෙච්චර දැහන් තියෙනවා කියාගෙන කටයුතු කරන්න හදනවා. ඒක උත්තරීතර මානසික ගුණධර්ම සතිපලයේ විගුණන නිකමේ බවට පත් වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ මිනිස්සු දොස් කියනවා අර ස්වාමින් වහන්සේලාට හිතා. මම පුළුවන් තරම් මේ උත්සාහ කරන්නේ ඒ ස්වාමින් වහන්සේලාට දොස් කියන එක නතර කරන්න. ඒ ස්වාමින් වහන්සේලාට තියෙනේ ඒතකොට ඒ පරිස්සමෙමයි උන්වහන්සේලාට කරන්න තියෙන්නේ. සෝතාපන්නෙක් නම් ඔතන ඉඳගෙන ඉන්නේ එච්චරයිනේ මේකට අවශ්‍ය. දැන් මෙන්න ඒ කරන ටිකම කළාම හරි. සෝතාපන්නයට ගොඩ යන්න බලුවා. සෝතාපන්න නැති කෙනෙක් එදන්න ගිය ගමන් මෙන්න එයා විනාශ වෙනවා. මොකද එයා දන්නේ නැහැ නේ පින්විතනි කරන්නේ මොකද්ද කියලා. දැන් මං කියනකොට නමෝතස්ස කියමු අපි ඔක්කොම නමෝතස්ස 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 ඔහොම ඔය කීකී හිටියේ අපිට. කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්තම්. ඒක අවබෝධ මාත්‍රයක්වත් ඇවිදින්න නැත්තම්. ඉතින් කොච්චර දැහැන් වැඩව වැඩක් නැහැ නේ මේක. ඔබ තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි මෙතන යමෙක්ගේ හිත නිවනට නැඹුරුනාට පස්සේ ඒක නා කවදාකවත් තමල දින මාර්ගඵලය තව කෙනෙකුට කියන්නේ නැහැ. සුවිශේෂ වූ හේතුවක් නැතුව. හැත්තේ හත් ආකාර පටිච්ච සමුප්පාද ඥාන දර්ශනේ මොකද්ද තියෙන්නේ? අතීතයේ අභිසංකාර හටගත්තේ මොකෙන්ද? මොන ප්‍රත්‍යෙන්ද? අවිද්‍යා ප්‍රත්‍යෙන්. අවිද්‍යා නිරෝධයෙන් අභිසංකාර අතීතයෙන් නිරෝධ වුණා. වර්තමානයේ අභිසංකාර හටගන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අවිද්‍යා නිරෝධයෙන් අභිසංකාර නිරෝධ වෙනවා. අනාගතයේ අභිසංකාර කරන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අවිද්‍යා නිරෝධයෙන් අනාගතෙත් අභිසංකාරමක් වෙනවද? නිරෝධ වෙනවා. ඔන්න ඔය කියන ඥානයත් හේතුඵලයක් නෙමෙයිද ඔය ලැබිච්ච ඥානය? එහෙනම් ඒකත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි නෙමෙයිද? එහෙනම් තමන්ට ලැබෙච්ච ඥානියත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි කියලා දැකලා තමයි මෙතන කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙන්නේ. එහෙනම් දැන් මට කියන්න බලන්න ඔය කී කියන කාත් එකද කියලා. සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ ඌමනා වෙලා තියෙන එකම එක දෙයක් මෙතන කොහොමද මම මේ නිවන සාක්ෂාත් කරගන්නේ කියලා. එතනටයි වුමනා වෙලා තියෙන්නේ. ඒක නිසා දහම හැමදෙස්සෙම පාවිච්චි කරන්නේ ඒක කරගන්න. ඒ උදෙසාමයි කටයුතු කරන්න උත්සාහ කරන්නේ. එහෙනම් කවදාකවත් මේ දේවල් කියන්නේ නැහැ. සෝතාපන්න නැති කෙනාට තමයි පිංගුතුනි. වඳුරට දැලිපිහ වුණා වගේ වෙන්නේ ওই අවස්ථාවවලදී. ඉතින් ඔබ හොඳටම දන්නවනේ පින් සමහර මිනිස්සු පන්සල් යන්නේ මොකටද? අපි පන්සල් යන්නේ මිනිස්සු කියලා ලෝකෙට පෙන්වන්න. සමහර ස්වාමීන් වහන්සේලා වැසුරු කරන්නේ මොකටද? මම අර ස්වාමීන් වහන්සේව දන්නවා කියලා ලෝකෙට පෙන්වන්න. සමහර ළඩ දුවට මගුලක් කතා කරන්න ආපු වෙලාවක ගෙදර මිනිස්සයා පන්සලට කෝල් එකක් ගන්නවා. හාමුදුරනේ එහෙනම් කොහමද අර වැඩේ දැන් මේ මට කතා කරන්න බැරි වුණානේ කියලා දැන් මේ කතා කරනවා. මොකටද මේ අර මගුලක් කතා කරන්න ආපේ උන්ට පෙන්වන්න මොකක් කියලාද? ඈ අපි හොඳට මේ බෞද්ධ මිනිස්සු අපි හොඳට පන්සලත් එක්ක ඇතුළු වෙනවා. පන්සලේ ලොකු දායකත්වයක් දරාගෙන අපි මේ කටයුතු කරන්නේ. ඔන්න ඕකට ඇසුරු කරනවා සමහරු. ඒ කියන්නේ බින්දුනේ විමුක්තිය උදා කරගන්න ඕනේ නැති මිනිස්සයා වෙන වෙන දේවල් වලට තමයි මේ පන්සල ඇසුරු කරන්නේ. එහෙනම් ඉතින් දැහැනක් ගැන මොන කතාවද බින්දුනේ? විමුක්තිය උදා කරන්න ඕනේ නැති කෙනාට දැහැනක් එහෙම හම්බුනොත් එහෙම ඉතින් උට රජ මගුල් නැද්ද කියලා හිතනවාද? මම ඒකයි කියන්නේ මේ කිසිම ස්වාමීන් වහන්සේ ළමගේ වරද්දක් එහෙම කියනවා නෙමෙයි මම මේ. උන්වහන්සේලා මේ පුදුම හිතයි සීකමකින් ලෝක සත්‍යයට යහපතක් කරන්න ඕනේ කියන මහා හැඟීමකින් කටයුතු කරන්නේ පිටත. නමුත් ඒවට නොගැලපෙන අය සම්බන්ධ වුණාට පස්සේ බින්දුනේ ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම නම කැත කළා දානවා. මේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ බින්දුනේ මේ අපේ හාමුදුරුවන්ට කතා කළාම කොහොම බහන්දර දයණියක්වත් නැද්ද තාම? දැන් හිතලා බලන්න මේ මොනතරම් පහත් තුට්ටු දෙකේ මානසිකත්වද තියෙන්නේ කියලා. ඉතින් අර මහා කැපකිරීමකින් වැඩ කරන ස්වාමීන් වහන්සේලාගේ නමට තමයි ඒව වැටෙන්නේ අන්තිමට ගිහිල්ලා. ඒ මං අහවල් හාමුදුරුවෝ ගාව භාවනා කරනවා ඔබ හන්ද දෙහනක නැද්ද නම? ඈ? ගිහි කුණෙක් නේ. ඔබ කැමති නැන්නේ ගිහි කියලා කියනවටවත්. වදනේ පරිසමාප්තර්ථයෙන්ම ගැරිහිය යුත්තේ. උපසම්පදා භික්ෂුවක් නම් පරාජිකයි ඔය කියන කතාවට. ඒ ලාභකීර්ති ප්‍රශංසා දක්වා තමන්ට තිබිච්ච තියෙන දෙහනක් වැඩෙන්න විදිහක් නැහැ නේ ඔහොම මිනිහෙකුට. දැන් තමන්ට නැති දෙහනක් කියනවා. ඔය නොකිය කියනවනේ ඒක නෙමෙයි. දැන් මම ඔබට කියනවා දෙහනක්වත් නැද්ද මහත්තයෝ? දැන් මම එහෙම කියන්නේ. මට දෙහන් තියෙන හින්දානේ. නැත්නම් මම කොහොමද එහෙම කියන්නේ? දෙහනක්වත් නැද්ද කියලා අහන්නේ. දෙහනක්වත් නැද්ද? ඒ කියන්නේ මට දෙහනුත් තියෙනවා, සමාපත්තිය තියෙනවා, තවත් මොන හරි තියෙනවා, ඒවත් තියෙනවා. මේ හිතන බාන්නේ මොන තරම් තුට්ටු දෙකේ මානසිකත්වද කියලා ඕවා. ඔය වැඩේ හරියට කරන ස්වාමීන් වහන්සේලා එහෙම නැහැ බෙන්තුනේ. ස්වාමීන් වහන්සේලා ඔව් මිනිස්සු එහෙම නැහැ. ඊයෙ බොහොම හොඳට කටු කටුද කරගෙන යනවා. ඒකයි මම කියන්නේ. බෙන්තුනේ අපි ඉතින් ටිකක් වෙනස් විදිහකින් හැදුනේ බෙන්තුනේ. ගිහි කාලෙත් අපි ඉතින් එහෙම පරිසරයක් හැදුනනේ බෙන්තුනේ. සමාජයේ ඉන්න වැදගත් මිනිසුන් ආශ්‍රය කරන පරිසරයක් හැදුනනේ. ඒක නිසා බෙන්තුනේ අපි ඉතින් ගිහි කාලේ ඉඳලම ඔය වගේ දේවල් වලට එච්චර කැමැත්තක් නැහැ ඉතින්. තව කෙනෙක්ව පල්ලේ හදාලා අනිත් කෙනා මුදුනට එන්න හදනකොට අපිට හරි අප්පිරියයි. වමනේ දාන්න පොළ උගේ මූණ දිහා බලාගෙන. එහෙම හැදිච්ච මිනිස්සුනේ අපි මේකද. ඒක නිසා අර ඒ වගේ පහත් ගති දැක්කට පස්සේ අති පහත් නොදකීවා කියන නොතූ නොදකින් කියන தත්ත්වෙන් තමයි අපි නම් සලකන්නේ එහෙමයිට. මම ඔබට කියන්නේ පිටර කිසිම කරුණ නිසා කිසිම කෙනෙක්ව පල්ලේ හර දාන්න එපා. පිටර ඔබ අතින් වැරදි වෙන්න පුළුවන් පිටර. වැරදි වුණා කියලා කවදාකවත් පල්ලේ හර දාන්න ඕනේ නැහැ කවවත්. පුළුවන් තරම් උදව් කරනවා මිසක් එයාව හදා ගන්න. ඒකයි අපි කරන්න ඕනේ හැමතිස්සෙම. අපි හැමෝම මේ දේ කරමු. එච්චරයි තියෙන්නේ. කාවත් පල්ලේ යන්න දාන්නේ නැතුව අපිට තියෙන දේවල්. ඉතින් අපිට තියෙනවනේ පින්වදෙනි. අපිට තියෙනවා කියලා අනිත් කෙනා පල්ලේ හර දැම්මම ඒක හරි වැරදිනේ නේද? ඉතින් අපිට තියෙනවනේ. දැන් ඔබට සල්ලි තියෙනවා. ඉතින් සල්ලි නැති කෙනා පල්ලේ හර දානවා කියන එක ඉතින් කොච්චර නරක වැඩක්ද කියලා හිතලා බලන්න. ඔබ ලස්සනයි. ඉතින් ලස්සන නැති කෙනා පල්ලේ හර දානවා කියන එක මොන තරම් කැත වැඩක්ද බලන්න. කැත එකෙක් තව කැත එකෙක් පල්ලේ හර දැම්මම කමන්නේ. ලස්සන මිනිස්සෙක් තව මිනිස්සෙක් කැතයි කියලා පල්ලේ හර දානවා කියන්නේ කොයිතරම් කැතද බලන්න. හරිනම් තියෙන මනුස්සයට අනුකම්පාවක් තියෙන්න ඕනේද නැති මනුස්සය ගැන? එහෙමනේ කෙරෙන්න ඕනේ මිගදනේ. සල්ලි තියෙන අය, උගත් අය කවදාකවත් නූගත් අය පල්ලෙහාට දාන්න හොඳ නැන්නේ මිගදනේ. මොකද ඔබට උගත්කම හොඳටම තියෙනවා. ඉතින් තියෙන එක්කෙනායි වැඳබිලා ඉන්නේ පැපින් මිගදනේ. අනිත් අය පල්ලෙහා දාන්නේ මොකටද? සාමාන්‍ය සල්ලි නැති කෙනානේ පින්වදනේ පල්ලෙහා දාන්න ඕනේ අනිත් අයව. තමන් උඩට අරන් පෙන්නන්න. සල්ලි තියෙන කෙනාට පෙන්නන්න දෙයක් නැහැ නේද? එයාට සල්ලි තියෙනවානේ. ඒකයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේට දැහැන්නේ නැහැ. පව් මේ ස්වාමීන් වහන්සේ මොනව කරන්නේද ඉතින්? මේ ස්වාමීන් වහන්සේට දැහැන්නේ නැහැ. නමුත් අනිත් ස්වාමීන් වහන්සේ නමක් අසනීප වුණොත් එහෙම උන්වහන්සේගේ ඇඳ ගාව බිම බුදියනවා උන්වහන්සේලා. දැහැන්නේ නැහැ හැබැයි. ඉතින් අර වගේ තුච්ච මානසිකත්වයේ තියෙන මිනිසුන්ගේ තියෙන දැහැන මුන්වහන්සේට නොතිබේවා. දැහැන කියන එක ඒ වගේ තුච්චයන්ටත් හම් වෙනවා නම් බල්ලොත් දැහැන් වඩනදි පැත්තකට වෙලා. එහෙම වෙන්නේ නැහැ සින්වතනේ. මම කියන්නේ ඒකයි මේ උත්තරීතර මානසික ගුණධර්මයක් ඕක. ඇද්දක පියාගත්ත පමණින් දැහැන් වඩන්න බෑ එහෙම. ගොඩක් මිනිස්සු මුලාවටපත් වෙලා ඉන්නේ. මම නැවතත් කියනවා පින්වතුනි, ඒ උදෙසා වෙරවිරේ වඩන ස්වාමීන් වහන්සේලාගේම වැරද්දක් නෙමෙයි මම මේ කියන්නේ. මම උන්වහන්සේට හරි ප්‍රියමනාපයි. ලෝකයා මොන දේවල් කතා කරත් මම හරි ප්‍රියමනාපයි. මේ ලෝක සත්‍යයට යහපතක් කරන්න උත්සාහ කරන ස්වාමීන් වහන්සේලා හෝ වේවා, ගිහියත් හෝ වේවා, ඒ හැම කෙනාත් එක්ක මම හරි ප්‍රියමනාපයි පින්වතුනි. මම පුණ්‍යානුමෝදනා කරන වෙලාවට හැමදෙස්සෙම ඔය පිරිස දීපත් කළ වින් අනුමෝදන් කරනවා. මේ ලෝකයාට යහපතක් කරන්න මොනව හරි දෙයකින් දසාකුසලයේ කරන්න එපා කියලා හරි කියනවා නම් කවුරු හරි කෙනෙක්. ඒ කෙනා මේ ලෝකෙට කරන්නේ මම පුදුම දෙයක් වින්විතරයි. මොකද හේතුව මේ ලෝක සත්‍ය ඔක්කොම කරන්නේ ආස්වාදයි සැපයි සාරයි කියලා මිනිසුන්ගේ මුලාවට දාන එක උදේ ඉඳලා රැ වෙනකම්. එක මිනිස්සෙක් යන්තම් මොහොතකට හරි කියනවා නම් එහෙනම් මේ ලෝකෙ පුදුම අසාරයක් තියෙන මේ අසාරේ තේරුම් ගන්න උත්සාහ කරන අඩුව ධර්ම දසාකුසලෙන් හරි වෙන් වෙලා ඉන්න කියලා. ඔය මානසිකත්වයට හරි එනවා නම් වින්විතරයි කවුරු හරි ඇවිදලා එයා එහෙම කියනවා නම් ලෝක සත්‍යයට මොන තරම් වාසනාවද කියලා හිතලා බලන්න. මගේ හිතේ තියෙන එහෙම අදහස. මේ ධර්මයේ ප්‍රචාරය කරන මේ ධර්මයේ කිවි ධර්මයේ ප්‍රචාරය කරන ක්‍රිස්තියානි හරි කමන්නේ නැහැ මේකට. ධර්මයක් ප්‍රචාරය කරනවා නම් කවුරු හරි කෙනෙක්, Hindu හරි කමන්නේ නැහැ, Muslim හරි Islam හරි කමන්නේ නැහැ. හරි ධර්මයක් ප්‍රචාරය කරනවා නම් ලෝක සත්‍යයට යහපතක් සැලසෙන නිවනම නොවෙන්න පුළුවන් මේකට. නිවන දේශනා කරන්න හැමෝටම බෑ. නිවන දේශනා කරන්න පුළුවන් අඩුම ධර්මයේ සෝතාපන්න වෙච්ච කෙනෙකුට විතරයි. ඒ හැරෙන්න අනිත් කෙනෙකුට නිවන දේශනා කරන්න බෑ මේකට. මොකක් හරි දේශනා කරන්න පුළුවන්. හැබැයි යහපත පිණිස දේශනා කරනවා නම් යම් කිසි දෙයක් වෙනතනේ. ඒක නෑ ඇත්තටම සත්පුරුෂයෙක් එක පැත්තකේ. එනදී සත්පුරුෂය වැඩි වෙන තරමට හොඳයි ලෝකේ. දේශකයන් වහන්සේලා වැඩි වෙන තරමට හොඳයි. මම කියන්නේ වෙනතනේ ඔබට මේ අපි මේ කතා කරන දහම මේ විදිහටම කවුරු හරි දේශනවා නම් ඔබේ ගමේ ආයි මෙහෙන්න එපා. එතනින් දෙන එක කරගන්න. හැබැයි බලන්න වෙනතනේ මේ බණ කියනවා කියලා වෙනතනේ බණ කියන්න පුළුවන් ඕන කෙනෙකුට. කටහරිහම වචන පිට වෙනවා මේ දේ ඕන එකක් කියන්න පුළුවන් පොඩ්ඩක් හිතලා බලන්න ඉතින් ඔය කරන ක්‍රියාපටිපාටියන් හරහා හිතලා බලන්න පින්විතනේ වැඩගත් මිනිස්සුද ඔය කියලා තමන් සම්බන්ධ වෙලා ඉන්නේ ඒකයි බලන්න දෙන්නේ ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන් පින්විතනේ තට්ටේ සිවුරයි තිබ්බ කියලා කවදාකවත් මිනිස්සෙක් ස්වාමින් වහන්සේලමක් වෙන්නේ නැහැ ලොකු හාමුදුරන්ගේ නම විකුණගත්තා කියලා නැත්නම් තව තව ස්වාමින් වහන්සේලගේ නම විකුණගත්තා කියලා පින්විතනේ කවුරුත් එහෙම වෙන්නේ නැහැ ස්වාමින් වහන්සේ නමක් වෙන්නේ නැහැ හොරිය පරිස්සමෙන් අසුරු කරන්න අසුරු කරද්දී හැම කෙනාම නැත්නම් අන්තිමට දන්නේම නැති වෙයි මේ දෙන ඔබගේ දුව ගෙදර නැති වෙයි පන්සලේ හාමුදුරුවොත් නැති වෙයි හොගයි වෙන්නේ ඊළඟට ඔබ බුද්ධ ශාසනය ගැන කලකිරෙනවා මොන කරුමයක්ද මේ අපි බලන්න කරන්න ගිහලා වෙච්ච වැඩි අපිට ඔන්න ඔහොම හිතෙන්න පටන් ගන්නවා සම්පූර්ණයෙන්ම වැරදීනේ බුද්ධ ශාසනය ඔබට කරපු අහිත මොකද ඔහොම හිතන්නකෝ මේ දෙන ඔතන කවුරු හරි තරුණයෙක් ඉන්නවා ඒ තරුණයා කියන මට පැවිදි වෙන්න ඕනේ කියලා. ආ හොඳයි පුතේ. එහෙනම් ඉන්නකෝ බලන්න ඉන්න බලන්න දැන් මාස දෙකක් ඉන්න. ඉන්නම බොහොම හොඳට ඉන්න මාස දෙකක් ඉන්නවා තුනක් ඉන්නවා. ඊට පස්සේ පැවිදි පින්කමක් එහෙම තියලි වෙලා ස්වාමින් වහන්සේලා මෙහෙතන වැඩලා. ඉතින් තට්ටේ ගාලා සිවුර පොරවලා සාමාන්‍ය දස සීලයේ සමාදන් කරනවා. දැන් කවුද? අර හිටියේ එකයි දැන් ඉන්නේ කෙනාද වෙනස මොකද්ද? හිටියේ කාට කොණ්ඩේ දීවා දැන් ඉන්නේ කාට කොණ්ඩේ නැහැ. හිටියේ කන ෂර්ට් එකක් අඳන් හිටියේ දැන් ඉන්නේ කන සිවුරක් අඳන් ඉන්නවා. ඉතින් දැන් ඔතනින්ද සාරිපුත්‍රයන් වහන්සේ මයින් හදන්නේ. ඒකයි කියන්නේ මෙතන සංඝ ගුණයට හිත තියලා කටයුතු කරන්න හැමදෙස්සම. හැමදෙස්සම ගුණවන්ත ස්වභාවය බලන්න. ඔබ අතුරු නිතර ගන්න ස්වාමින් වහන්සේලාගේ හෝ වේවා, ගිහි අයගේ හෝ වේවා, කාගේ හරි කමන්නේ නැහැ. ගුණවන්ත ස්වභාවය බලන්න. දැන් ඒක අවස්ථාවක් උදා වෙලා තියෙනවා ලෝකෙ. මෙන්න මෙහෙම. මහත් එක්ක ඉඳින් බණ ටිකක් දැනගෙන තව බණ අධ්‍යයනය කරලා ත්‍රිපිටකයත් බලලා ඉවරලා බණත් අහලා ඔක්කොම කරලා ඉවරලා ඉතින් බණ ටිකක් කියන්න පටන් ගත්තා. ඉතින් හොඳ චතුර කතිකත්වයක් තියෙනවා. ඒක නිසා බණ ටික දිගින් දිගටම කියාගෙන ගියා. පිරිස හරි කැමැති හැමතිස්සෙම ඉතින් පිරිස බණ අහන්න පටන් ගත්තා. තේ මහත්ය රැකී ආරක්ෂා කටයුතු කරගෙන යනවා. බණ ටිකක් කියනවා. ඔහොම ඉන්න අතර පින්වදින ඉතින් ඔය බණ කියන අතර මේක නෝන කෙනෙක් ආවේ. නෝනත් එක අනියම් සම්බන්ධතාවයක් පටන් ගත්තා දරුවෝ දෙන්නගේ තාත්තා. මේ වණ කියන්නේ. නමුත් අර නෝනත් එක අනියම් සම්බන්ධතාවයක් පටන් ගත්තා. ඒ සම්බන්ධතාවය ආරම්භ වුණා බණහන අයට. එදා ඉඳලා ඒගොල්ලෝ බණහන්නේ නැහැ. දැන් තරහ වුණේ කාත් එක්කද? බණත් එක්ක. ඔක්කොටම හේතුව තමයි බෙගදින පුද්ගල වන්දනාව. පුද්ගලයේ සරණ යනවා. ඒකයි වෙලා තියෙන්නේ. මම ඔබට හැමදෙස්සම කියන්නේ මගේ සරණ යන්න එපා. මගේ සරණ ගිහිලා කොහෙද? බුද්ධං සරණං ගච්ඡාමි තියෙනවා. ධම්මං සරණං ගච්ඡාමි තියෙනවා. සංඝං සරණං ගච්ඡාමි තියෙනවා. හතරවෙනි එකක් තියෙනවා. නෑනේ. එහෙනම් මගේ සරණ යන්න එපා. මට පූජා කරන්න එපා කිසි දෙයක් එක. මම ඔබට ගුරුහරුකම් දෙනවා වෙන්න පුළුවන්. ගුරුවරයා කරගන්න. සරණ යන්න එපා. සරණ යන්න තියෙන්නේ මහා සංඝ සරණ වෙන්න. සංඝ ගුණය කියන එක කවදාවත් අගුණයක් වෙන්නේ නැහැ. ගුණේ ගුණයමයි තියෙන්නේ. ඒක අගුණ වෙන්නේ නැහැ කවදාවත්. සංඝ අගුණ කියලා જાතියක් නැහැ. සංඝ ගුණ තියෙන්නේ. අන්නේ සංඝ ගුණයට පූජා කරන්න. එතන කවුරු හිටියත් කමන්නේ. දැන් මෙතන පිළිකර බාර ගන්න වෙලාවේ පොඩි හාමුදුරන් වහන්සේ නමක් එහා පැත්තේ ඉඳ ගන්නවා. පොඩි කිව්වේ කොහෙන් පොඩිද? ශරීරයෙන් පොඩි කෙනෙක්. වයසින් ශරීරයෙන් පොඩි කෙනෙක් එහා පැත්තේ උන්වහන්සේ වැඩ ඉන්නවා. ඇයි උන්වහන්සේ වැඩ තියන්නේ? මහා සංඝයා නිරූපණය වෙන්න තියෙනවා. පිරිකරගෙන හල්ලේ වෙලා මගේ ඉස්සරහා තියන්න අවශ්‍ය නැහැ. මට මොන හරි ඕනනම් මං කියන්න. මට ඕන දේ කිව්වොත් අරන් දෙනවද? දෙනවද නැද්ද? ඈ? මට ඕන දේ කිව්වොත් ගුරු භක්තියට අරන් දෙනවද නැද්ද? හ්ම්? දෙනවනේ. ෂුවර්ද? අසං කරනවද එහෙනම්? හ්ම්? අසං කරන්න ඕනේ. එතකොට මං ඉල්ලනවා. ඒ තමයි බින්දිනේ අද පටන් දිවිහිමෙන් දසකුසලේ නොකර ඉන්න. අද පටන් දිවිහිමෙන් දසකුසලේ නොකර ඉන්න. ඔන්න දෙන්න මට දෙන්න තෑගි. මට අන්න එක මට පෞද්ගලිකව දෙන්න. තිරිකරහෙම පූජා කරද්දී මහා සංඝ ගුණයට පූජා කරන්න. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේට පූජා කරන්න. ඒකයි කරෙන්නේ. ඔබ කුටියක් පූජා කරද්දි දැන් බලන්න කුටියක් පූජා කරද්දි මං එතනට වඩින්න ඕනේ. ඒ කියන්නේ කොටන් ටිකත් අඩින්න ඕනේ, පෙරහැර යන්නත් ඕනේ. හරි අසාධාරණ නැද්ද බලන්න අලියට? කොටන් අදින්නත් ඕනේ. ඊට පස්සේ පෙරහැර යන්නත් ඕනේ. නමුත් ඔබ කුටිය පූජා කරන වෙලාවට මම මෙතනට වැඩියේ නැත්තම් මොකද වෙන්නේ? ඔබගේ හිත සෞත් වෙනවා. ඒක මම දන්නවා. මම නෙමෙයි ඔය හරිස මහත්තයා එහෙම දන්නේ. ඉන්න දෙන්නේ නැහැ මට ඒක නිසා. මම පුළුවන් තරම් උත්සාහ කරන මොනව හරි කියලා නැහැ. ඔය අපේ හාමුදුරන් වහන්සේලා මහා සංඝයාත්නේ පූජා කරන්නේ. මේ මහතුරු කියන්නේ ඉතින් අපිට කුටි දැන් 10ක් 15ක් පූජා කළාට ඉතින් ඒ අය පූජා කරන්නේ ඒ අය පළවෙනි කුටියනේ ඔය පූජා කරන්නේ. එහෙම කියලා මම කියන්නේ සිංහසනේ පුද්ගලත් එකට හරව ගන්න එපා. ඒ කරන්න එපා. එච්චරයි. මං කියන්නේ මාව ගණන් ගන්නවත් එපා. මහා සංඝයාව ගණන් ගන්න. ඔය මල්වතු මහ විහාරේට එහෙම මේ අපේ පිරිස එනවටවත් මං කැමති නැහැ. අපි එහෙම වඩින වෙලාවට මං කියදෙන්නේ අපි එහෙම වඩිනවා කියලා කිසිම කෙනෙකුට කියන්නවත් එපා කියලා. නැත්තම් නුවර වටපිටාවේ ඉන්න අය ඔක්කොම එනවා හෙට. ආරංචි වුණොත් එහෙම. එක්කෙනෙකුට ආරංචි වුණා නම් ඇතිනේ. අන්න ගුරුහාමුදුරු වටනවා. යයි අයියා. දැන් 10 දෙනෙක් විතර එහෙ ඇවිදilla. සමහර වෙලාවට අනුනායක හාමුදුරු හරි කමන්නේ. එහා පැත්තේ වැඩ ඉන්නවා. ඇවිදilla අපිට වැඳලා යනවා. දැන් හිතන්න. ඒ තොනේ බෙල්ල කපල කියනනම් අපේ. ගරුත්වය තමයි. නමුත් තෙඟුදෙනි මහා සංඝයාටයි වන්දනා කරන්න ඕනේ. එහෙනම් මහා සංඝයාගේ සංඝ පීත්‍රුන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාටයි වන්දනා කරන්න ඕනේ පළමු කොට. ගුරුවරයා වෙනයි. ගුරුවරයා වෙනම සලකන්න. මහා සංඝරත්නය කියන එකට වෙනම සලකන්න. ගුරුවරයාට බෑ කවදාවත් මහා සංඝරත්නය කියන තැනට යන්න. ඊට වඩා ගොඩක් පල්ලෙහා තනතුර ගුරුවරයා කියන්නේ. ගුරුවරයාගේ සරණ යන්න බෑනේ. මහා සංඝ සරණ යන්න පුළුවන්. එහෙම හටියුදු කරන්න. කරලා බලන්න වරදින්නේ නැහැ බෙන්. ඒක තමයි හරිම ක්‍රමය. හැම කෙනා හැම ස්වාමීන් වහන්සේම මේක විදිහට සලකන්න. අතේ දුරින් ඉන්න. ලඟ වෙන්න එපා. ඇයි? ඉතින් අරිහතුන් වහන්සේද නරියෙක්ද කියලා කොහොමද දන්නේ? මනුස්සයෙක් නෙවෙයි උතුණේ ඉන්නේ. හිතේ එහෙම වෙනස් වෙන මනුස්සයෙක් ඉන්නේ. රාගදේශ මොහ සාමයෙන් ප්‍රහාණය කළා නම් තියෙන ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් මොන ඕන දෙයක් වෙන්න පුළුවන්. අතේ දුරින් ඉන්න. එතකොට හරි. හරි. ඒක ගැන කතා කරන්නේ නෙමෙයි අපිට තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නයක් අහලා තිබුණ නිසා. තේනම් අර මුල් කාරණාවත් ඒ විදිහටම දරන්න සිංහසනේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නැත් දැන් දැන් ඔබ හිතන්නේ එහෙම යන්න එපා. ඉතින් ඒගොල්ලෝ මේ බණී කියලා ඇයි ඔබ වහන්සේ ඒ ඉච්ඡට කැමැත්ත කියන්නේ නැත්තේ අර එහෙම? එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. කල්පනාවෙන් කටයුතු කරන්න. මොකද හේතුව පින්සෙනි? අපි මේ ලෝකෙට ආවේ නිවිල යන්න මිසක් තව ටිකක් පත්තු කරගෙන යන්න නෙමෙයි. මේ අනන්ත සංසාරේ වැඩිපුරම මගේ අතේ තිබුණ පින්සෙනි කඩු දෙකක්. ඵලියක් තිබුණේම නැහැ. කඩු දෙකක් තිබ්බේ. එක කඩුවකින් අල්ලලා අනිත් කඩුවෙන් බෙල්ල කැපුවා. ඒක ඒ අනිත් මිනිස්සයා ගහන කඩුවට මේ කඩුවෙන් අල්ලලා අනිත් කඩුවෙන් බෙල්ල කැපුවා. ඕක තමයි කර කර ආවේ මේ සසරේ. දැන් ඇති වෙනදේ. ඒක නිසා මම කඩු දෙකම විසිකලා. විසිකලේ අන්තම් පලිහක් දරාගෙන ඉන්නවද? ගහපල්ල ඕනේ තරම් ගහපල්ල කියලා පලිය ඔලුවට තියාගෙන ඉන්න හොම්ම බිමට පාස් වෙනවා. ගහලා 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 උඹට ඇති වෙච්ච දවසෙන් ගහලා ඉවරලා පලයල්ලා. ඊට පස්සේ මගේ යමන මම යන්නම්. ඔය තැන තමයි මම ඉන්නේ. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරනවා පින්විතනේ පිරිසත් එක ගැටෙන්නේ නැතුව මේ ගමන යන්න. මේ ගුරුකුලයට එන්න කැමති අය මේ ගුරුකුලේ එහෙම යන්න. ඒකයි. මට අර කරපු ගොන් වැඩ ආයෙ කරගන්න බෑ. ඕනේ තරම් පින්විතනේ සසරේ ඕවා කරලා ඇති. මේ නිවන් දකින්න ඔන්න මෙන්න සෝතාපන්න ඵලයට පත් වෙන ඔන්න මෙන්න දියේදී. කොච්චර දේවල් කරන්න නැද්ද බං? ඒ නිසා කොච්චර නැති වෙන්නේ නැද්ද කියලා මේක. ඒක බුදුහාමුදුරු නමක් පහ වුණා කියලා කියන්නේ තව බුදු කෙනෙක් පහල වෙනකන් ඉන්න එපා ලෝකෙ මෙන් වෙනද? මේ බුදුහාමුදුරුව පහලුණත් වැඩක් නැහැ නේ. මං ඒ වෙලාවේ මිනිසෙක් නෙමෙයි නං. ඒ වෙලාවේ මට උන්වහන්සේගේ බණ දෙක ඇහෙන්නේ නැත්තම් ඔය ඔක්කොම එකතු වෙන්නේ කල්ප කෝටි සතසහස්‍රයකට පස්සේ. ඒක නිසා අපි හිතනවා අපි ඔක්කොම අතල්ලා දාලා අපි මේ ගමන යනවා. ඒක නිසා අනිච්ච කියන වචනේ ඇතුළේ කැමැත්තට නැහැ කියන එක තියෙනවා. එහෙම එකක් නැහැ. එහෙම නෙමෙයි. එහෙම එකක් තියෙනවා. ඒක ඒකත් එක ක්‍රමයක්. පෙළෙන සුළුයි කියන එකත් තව එක ක්‍රමයක්. ඉතින් අපි පෙළෙන සුළුයි කියන ක්‍රමයට යනවා. මොකද ඒකට කාගවත් විරෝධතාවයක් නැහැ. මොකද ත්‍රිපිටකයේ ඒකට සාක්ෂි තියෙන නිසා. හරි. එතකොට එහෙනම් දැන් අපි කතා කරගෙන ආපු කාරණා ටික කතා කරමු බලන්න. මම හිතන මෙතන ඔක්කොම ඉන්නේ බණ අහලා පුරුදු අය. මෙතන බණ අහනවා. ඒක නිසා මම ටිකක් ගැඹුරු කාරණාවක් පටන් ගන්නවා. දැන් ඊ අපි කතා කරපු කාරණා ටිකක් තිබ්බ පිංගුදින ඊ ඔබ මං හිතන්නේ දේශනාව අහන්න ඇති කියලා මං හිතනවා අන්තර්ජාලය හරහා හරි එහෙම නැත්තම් මේකෙදි බලන්න උත්සාහ කරන්න අල්ල ගන්න දැන් අපි දන්නවා පිංගුදින සත්වයා ගිනි උපද්දව ගන්න ක්‍රමය සත්වයා ගිනි තියා ගන්න ක්‍රමයට නම කියන මොකක් කියලාද පරිච්ඡ සමුප්පාදය සත්වයා ගිනි තියා ගන්න ක්‍රමය කියන්න බන්නේ පටන් ගන්නෙ කොහෙන්ද අවිද්‍යාවෙන් ඊට පස්සේ සංකාර වෙනවා ඊට පස්සේ විඥාන වෙනවා ඊට පස්සේ නාම රූප ඊට පස්සේ සලායතන ඊට පස්සේ පස්ස ඊට පස්සේ වේදනා ඊට පස්සේ තණ්හා ඊට පස්සේ උපාදාන ඊට පස්සේ භව ඊට පස්සේ ජාති ඊට පස්සේ ගිනි ඊළඟින් ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාස ඔය ආදි වශයෙන් ඒ ආකාර මහ ගිනි. එහෙනම් මෙතන ප්‍රධාන තැන් දෙකක් තියෙනවා. ඔන්න මම මේකට දාන්න මොකද කියලාද? ඈ සංඛාරණේ අපි ඒකට දාමු ලස්සන නම. මොකක් කියලාද? අභි. අභි පිටිපස්සින් යන තේනවාද අභි? මෙලියදීන තේනවාද අභි? හරි. මේක තමයි පිටින් සත්‍යය තමන්ව ගිනි තියා ගන්න ක්‍රමය. මම මෙතන කොටු දෙකක් ඇඳලා පෙන්නනවා. මෙන්න මේ කොටු දෙක තමයි පිටින් බලවත් වෙන්නේ මේ ටිකට වඩා. ඔබ තේරුම් ගන්න ඕනේ කාරණාව තියෙන්නේ මෙතන. පුළුවන් තරම් උත්සාහ කරන්නේ මෙන්න මේ කියන කාරණාව තේරුම් ගන්න. අභිසංකාරයක් වැඩුණොත් ඒකාන්තයෙන්ම බවක් හැදෙනවා. මේක හොඳට තේරුම් ගන්න එතකොට. අභිසංකාරයක් වැඩුණොත් ඒකාන්තයෙන්ම බවක් හැදෙනවා. බවක් හැදෙනවා කියලා කියන්නේ අලුත් උපතක් හැදෙනවා. ඒ මොහොතේ අලුත් උපතක් හැදෙනවා. ඔය කඳේම ඉඳගෙන හැදෙන්නත් පුළුවන් වෙන කඳක හැදෙන්නත් පුළුවන්. දැන් මේ වෙලාවේ ඔය කඳේමයි හැදෙන්නේ. අලුත් උපතක් හැදෙන ඔය කඳේම. අලුත් උපත. ඒ කියන්නේ පරණ එක වැය වෙලා අලුත් එකක් හැදුනා. ඒක වෙන්නේ පිංගදනේ අභිසංකාර නිසා. අභිසංකාර කියන එකේ තේරුම තමයි අලුත් බවක් සෑදීමට එකතු කරනවා. සරලව ගන්න. අකුරෙන් අකුර එහෙම කියනව නෙමෙයි මේ. සරල අදහසක් ගත්තා. අලුත් බවක් හදන්න එකතු කරනවා. ඕකට තමයි අභිසංකාර කියන්නේ. දැන් බොහොම හිමීට මේක අරගෙන යනවා ඔබ පුළුවන් තරම් බලන්න මේක අල්ල ගන්න. මේක හරියට අල්ල ගත්තොත් ඔබට තේරුම් ගන්න හැටි ගොඩක් දේවල් පෙන්වසනේ. එකම දේ තමයි මේ කියන්නේ. දැන් සති තුනක හතරක ඉඳලා එකම දේ කියන්නේ. අනේ හාමුදුරුවෝ අදත් ඕකද එකම දේනේ කියන්නේ අලුත් එකක් නැද්ද? ආ තියෙනවා. ඕයේ උජායේ නායක වැද්දාගේ දුව කොමලිය හැඩ කාර්ය. හරිද? ඇතිද දැන්? වෙනස් එකක් ඕන නැහැ වෙන ඒව නම් ඕනේ තරම් දෙන්න. නම් නිවන් දකින්න දහම් දිනේ බොහොම පොඩ්ඩයි. ඒකම තමයි හැමදෙස්sem කියන්නේ වෙන්නේ. ලෝකේ සම්බන්ධ ඕනේ තරම් දේවල් තියෙනවා. එතකොට එහෙනම් බලන්න තියෙන්නේ මේ අභිසංකාරයක් සකස් වෙනවා කියලා කියන්නේ භවයක් සකස් වෙනවම තමයි. දැන් ඔබ කල්පනා කරලා බලන්න තියෙන්නේ උප්පත්තිය සිදු වෙන වෙලාව. මෙන්න මේ කියන ಜಾති මේ කියන භව ස්වභාවය හැදෙන්න නම් මෙතන අභිසංකාරයක් වෙන්න ඕනේනේ. එහෙමනම් මේ අභිසංකාරයක් හැදුනා කියලා කියන්නේ එයා පිරිනිවන් පෑව නෙමෙයි. එයා භවයකට යනවා. අභිසංකාර හැදෙන්න හේතුව තමයි පිංගතුනි අවිද්‍යාව. අවිද්‍යාව තියෙන තාක්කල් අභිසංකාරයක් කෙරෙන එක නතර කරන්න බෑ කාටවත්. මොකද හේතුව මෙතන කාටවත් කියලා එක්කෙනෙක් නැහැ. කවුද කියලා එක්කෙනෙක් නැහැ. පුද්ගලත්වයක් මෙතනට සම්බන්ධ නැහැ පොඩ්ඩක්වත්. අවිද්‍යාව තියෙනවා නම් අවිද්‍යා හේතු කරගෙන අවිසංකාරය හැදෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ කියලා කියන්න ඕනේ නැහැ පින්වතුනි. අවිද්‍යාව හේතු කරගෙන අවිසංකාර හැදෙනවා. ඕකයි ක්‍රමේ. අවිද්‍යාව තියෙනවා නම් අවිසංකාර වෙනවා. අවිසංකාර වුණා කියලා කියන්නේ දැන් ඉතින් බව වෙනවා. ඒ කියන්නේ ಜಾති වෙනවා හේවත් මම ඉන්නවා. මම ඉන්නවා කියලා කියන්නේ පින්තුනේ. මේ මහ ගිනි කඳට උරුමකම් කියනවා. ඔබ ඔය ඉන්න පීඩාව පින්තුනේ. ඔබට නොදැනෙන තරම්. පුදුම මානසික පීඩාවකින් ඉන්නේ ඕක හැබැයි දැනෙන්නේ නැති තරම්. ඒකට හේතුව තමයි පින්තුනේ දැන් අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සේ ඕකට හුරු වෙලා ඉන්නේ. ඔබට ලොකු වේදනාවක් විදිහට දැනෙන එක තැනක මෙන්න මෙතන එන වේදනාව. ඒකේ එනවා සැප දුක් කියලා වේදනා දෙකක්. මෙන්න මේ දුකාහ පස්සේ තමයි පින්විතනි ඔබ කියන්නේ හරි දුකයි කියලා. නමුත් මේක නෙමෙයි පින්විතනි ලොකුම දුක. මෙන්න මේ මම හැදීම තුල හැදෙන අසහනකාරී ස්වභාවය. හිතලා බලන්න පින්විතනි තවත්තන්න කොච්චර මහන්සි වෙනවද කියලා ඔබ. ඔබට ගොඩක් බය තියෙන්නේ රූප දකින්න වෙන එකක් නැහැ කියලාද ජීවත් වෙන්න වෙන එකක් නැහැ කියලාද? වැඩිපුර බය මොකටද ඔබ? ජීවත් වෙන්න වෙන එකක් නැහැ කියලා. එහෙනම් මට කියන්න මෙතනද ලොකුම දුක තියෙන්නේ මෙතනද? මේ යටපින් ඇතුලේ ලොකුම දුක තියෙන්නේ. ඔතන මහා පුදුමාකාර අසහනකාරී ස්වභාවයක් තියෙන්නේ. නමුත් ලෝක සත්‍යයට පින් ඇතුලේ ඒක නිරන්තරයෙන් සිද්ධ වෙන නිසා දැන් ඒකට නිකන් ඉමුන් වෙලා වගේ. දැන් ඒක නිකන් පුරුදු වෙලා ඒකට. ඒ පීඩාකාරී තත්ත්වය හැම තිස්සෙම තියෙනවා. අලුතෙන් එනවා කියන එකක් නැහැ. හැබැයි මේ දුක කියන එක හැම තිස්සෙම නැහැ. ඒක නිසා ඒ දුක එනකොට නිකන් විශේෂයක් දැනෙනවා. ගෙදර මහත්තයා හැමදාම බීලා එනවා ගෙදර. හැමදාම බීලා ගෙදර එනවනම් ගහන්න කරන්නේ මොකුත් නැහැ. හැමදාම බීලා ගෙදර එනවා. ඇවිදින්න ඔය තියෙන බත් ටිකක් කලා නිදා ගන්නවා. දැන් නෝනට පින්විතනේ ඕක සාමාන්‍ය දෙයක්. එහෙම නැතුව ඔය මහත්තයා සති 3කට සැරයක් විතර බීලා ආවොත් එක දවසක් බීලා එනවා. මේ නෝනට ඒක වදයක්ද නැද්ද? ඒක වදයක්. හැමදාම බීලා ඉන්න ගත්තට පස්සේ ඒක වදයක් නෑ. ඒක ඩිමියුන් වෙනවා. පීඩාකාරී. නමුත් ඒක දැන් අමුතුවට පීඩාකාරී කියලා දැනෙන්නේ නෑ. ඉන්ජෙක්ෂන් කට් ගහනකොට නේද රිදෙන්නේ? ගහලා තියෙනකොට එහෙම රිදෙන්නේ නැහැ නේද එච්චර? ඇයි ඒ? ඉතින් ගහලා තියෙනකොට මොකද හැමේ ගෑවෙන්නේ නැද්ද දැන්? නැවත් මොකද වෙන්නේ ඔය? ඒකට හුරු වෙනවා බෙඟතට. හැබැයි මේ ගහලා තියෙන ගමන් කට එහෙට මෙහෙට කළොත් එන්නේ මොකද වෙන්නේ? දැන් ආයෙ රිදෙනවා. මොකද හේතුව? අලුත් තැන් වල වදින වරක ගිහිල්ලා. ඔන්න ඔහොම ස්වභාවයක් තියෙන්නේ. මේ කියන ගින්න හැම තිස්සෙම තියෙනවා පින්විතනේ. ඔබගේ හිතේ කිසිම සතුටක් නැත්තේ. ඔබට හරි වෙහෙසකර පීඩාකාරී ස්වභාවයක් මනසට හැම තිස්සෙම දැනෙන්නේ පින්විතනේ. මෙන්න මේ ගින්න හින්දා. මොකද මේ ගින්න හැම තිස්සෙම මානසිකව ඔබව පෙළනවා. ඒට අමතරව තමන් අකමැති එකක් එහෙම වුණොත් ඒට අමතරව දුකක් එනවා. ඒක ප්‍රබලව දැනෙනවා. ඒක හැමතිස්සෙම වෙන්නේ නැහැ. ඒක හිතපු ගමන් වෙන්නේ. ඒක පාලනය කරන්නත් පුළුවන්. ඒක නිසා මොකද කරන්නේ? පාලනය කරන්න බැරි එක ඉතින් ඔහේ තියෙද්දෙන්. පාලනය කරන්න පුළුවන් එක හරි අපි පාලනය කරගෙන ජීවත් වෙමු. ඔන්න ඔය කියන තැනට එනවා. දැන් මේ යට තියෙනක පාලනය කරන්න බෑනේ. කොයි කාටත් ඕක උරුමෙට එනවා. ඒක වැටෙනවනේ ඔක්කොටම. නමුත් පාලනය කරන්න පුළුවන් දුකක් තියෙනවා. ඒ තමයි මේ වේදනාවට එන දුක. මෙන්න මේක පාලනය කරන්න පුළුවන් නිසා සාර්ථකව ජීවත් වෙන්න හදන මිනිස්සු අඩුම තරමේ මේ දුකවත් නැතුව ජීවත් වෙමු කියලා. ඒගොල්ල වැඩපිළිවෙලක් කරන්න හදනවා මේ දුක නැති කරගන්න. නමුත් පින්වතුනි දුක තියෙන්නේ මෙතන නෙමෙයි. දුක තියෙන්නේ මෙන්න මේක ඇතුලේ. මෙතන මේ කරන්නේ පින්වතුනි පොලිය ගෙවන එක විතරයි. මමද අපි පොලිය ගෙවන එක ගැන කතා කළා. රුපියල් 1000ක් ණයට ගත්ත මිනිස්සුෙකුට රුපියල් 100ක පොලියක් එනවා. පොලිය විතරක් ගෙවනවා එයා මාසෙට සැරයක්. කවදද ණය මුදල ගෙවල ඉවර කරන්නේ? කවදද ණය මුදල ඉවර කරන්නේ? ඒක වෙන කරන්න බෑ කවදාවත්. මොකද හේතුව යා ණය මුදල ගෙවන්නේ නැහැ. දැන් බලන්න මේ ණය මුදල ගෙවෙන්නේ නැහැ. ගෙවන්නේ මොකක් විතරද? පොලිය විතරයි. මේ දුකට එනකොට ඒක සැපයට හරව ගන්න උත්සාහ කරනවා. පොලිය විතරයි හැමදාම ගෙවලා තියෙන්නේ. මේන් රීසන් එකට කවදාවත් ප්‍රතිකර්ම කළා නැහැ. මේක හොමුව දිනනවා. තථාගතයන් වහන්සේ ලෝකෙට වැඩලා දේශනා කළේ පින්වතුනි මේ දුක අයින් කරන්න නෙමෙයි. බෝධිසත්වයන් වහන්සේගේ කාලේ උන්වහන්සේ මේ දුක අයින් කරන්න හැටි කියලා දුන්නා. එක එක දේවල් හොයාගත්තා. ආයුර්වේදය හොයලා දුන්නා. ඍෂිවරු වෙලා ඉඳලා නස්සස්ත්‍ර විද්‍යාව මන්ත්‍ර ශාස්ත්‍ර ක්‍රමවේද වාස්තු විද්‍යා ආදී කොට ඇති ඔය හැම එකක්ම හොයලා දුන්නා. මේක නැති කරන්න. කෙනෙකුට පින්වදිනේ ආසාවක් ආව ගෑන් ළමයෙක් ගැන. ගෑන් ළමයෙක් ගැන ආසාවක් ආව. දැන් එයාට දුක් වේදනාව එනවා. මොකද හේතුව එයාට ගෑන් ළමයා නැති හින්දා. දැන් මොකද වෙන්නේ? මේ වේදනාව ගෑල්ලමයා ඉන්නවද නැද්ද කියන එක මත රඳාපවතින එකක් නෙමෙයි. මොකද හේතුව වේදනාව නෙමෙයි මේ ගින්න. මේ ගින්න ගෑල්ලමෙක් ඉන්නවද නැද්ද කියන එක රඳාපවතින්නේ නැහැ. මේක රඳාපවතින්නේ අවිද්‍යාව තියෙනවද නැද්ද කියන එක මත විතරයි. ඔන්න ඔය දෙක වෙන් කරගන්න සිංහසෙන. මේ ලොකුම දුක පවතින්නේ අවිද්‍යාව තියෙනවද නැද්ද කියන එක මත. මේ වේදනාවේ එන දුක පවතින්නේ පින්වතුනි තමන් කැමති දේ ඇතද නැතද කියන එක මත. මේ ලෝක ජීවිතේ ණයට ඕනේ පින්වතුනි කොහොම හරි තමන් කැමති දේ ඇත කරගන්න. එතකොට අර සැපක් එනවා. ඒවත් ආස්වාදයක්. මේකට ආස්වාදය කියලා කියනවා. මෙන්න මේක උදෙසා තමයි මේ ලෝක සත්‍යය ජීවත් වෙන්නේ. ඉතින් මේක උදෙසා ජීවත් වෙන්න පිඟදෙනි බුදුහාඳුර ලෝකේ පහළ වෙන්න ඕනේ නැහැ නේ. බුදුහාඳුර ලෝකේ පහළ වුණා නම් දැන් කරන්න තියෙන්නේ මොකද්ද? දැන් කරන්න තියෙන්නේ පිඟදෙනි මෙන්න මේ ගින්න නිවා ගන්න එක. මේ ගින්න හැදිලා තියෙන්නේ ගෑල්ලාමෙක් ඇත්තද නැතිද කියන එක මත නෙමෙයි. එහෙනම් දැන් ගෑල් ළමෙක් නැත කියලා හිතාගෙන නැත්නම් පිරිමි ළමෙක් නැත කියලා හිතන් හිටියන. එයාට ඕනේ නමුත් නැහැ. ඒක නිසා එයාට මේ දුක එනවා. ඒක නිසා එයා මොකද කරන්නේ පින්වතුනි? අර ඍෂිවරේ කොහෙලා දුන්න මන්ත්‍ර ශාස්ත්‍ර ක්‍රම වේදේ තියෙන වසීගුරුකම කරගන්න. වසීගුරුකම කොන්න කළා. ඒ වසීගුරුකම කළා. දැන් මොකද උනේ? දැන් ආයි අර කැමැති જાති එකක් ආවා. ඉතින් කැමැති જાති එකක් ආපු නිසා දැන් මොකද වෙන්නේ? දැන් ආස්වාදයි. ආස්වාදයි වුණාට යට මොකද තියෙන්නේ? ගිනි. මේ ගින්නට පොඩ්ඩක්වත් වෙනසක් වුණේ නැහැ බෙන්සට. මට මේ ඔබට ඔප්පු කරගන්න ඕන වෙලා තියෙන්නේ, පෙන්න ගන්න ඕන වෙලා තියෙන්නේ බෙන්සනේ. මේ යන ගමන සම්පූර්ණයෙන්ම වෙනස්. ඔය අනිත් දැනෙන දුකට වඩා. මේක කවදක්වත් එළියේ තියෙන ඒවත් එක්ක බලපාන එක නෙමෙයි. නමුත් මේ සැප දුක් වේදනාවල එළියේ තියෙන එකත් එක්ක බලපානවා. ඒක නිසා මේ සැප දුක් කියන වේදනාව පිටුතුන එළියේ තියෙන ඒවත් එක්ක වෙනස් කරගන්න පුළුවන්. ඒක තමයි ඔය ලෝකයා කරන්නේ. එළියේ තියෙන එක වෙනස් කරනවා. දැන් මට ඕනේ මෙතන රතු පාට මලක් තිබ්බනම් මෙතන හරි. මේක රතු පාට වුණා නේද? දැන් මට ඕනේ රතු පාට, නමුත් මේක සුදුයි වගේ. දැන් එන්නේ මොන වේදනාවද? දුක් වේදනාව. මේ යට බිගින්න කොහමද? ඒක කියන්නේ මලද මොකද කියන එක අදාළ නැහැ. අවිද්‍යාව තියෙනවා නම් ගිනි. එහෙනම් මේ ලෝක සත්‍යය කොහොමත් මේ ගිනි ගොඩ උඩ ඉඳගෙන තිත්ත කැකිරි කනවද, සීනි කැකිරි කනවද කියලා හිතනවා. මට කියන්නකෝ, රත් වෙච්ච තෙල් තාච්චියක් ඇතුලේ ඉඳගෙන තිත්ත කැකිරිද කන්න ඕනේ, සීනි කැකිරිද කන්න ඕනේ? කැමති එකක් කියන්න අපිට පුළුවන් හොයලා දෙන්න. නමුත් මිනිස්සුනේ ඔබට වෙලා තියෙන මොකද්ද? රත් වෙච්ච තෙල් තාච්චිය උඩ ඉඳගෙන අම්මට කෑ ගන්න, අම්මේ මේවා තිත්ත කැකිරිනේ, මට සීනි කැකිරි දෙන්න කියලා. මුළු ජීවිතේම අම්මත් එක්ක රණ්ඩු වල්ලනවා. මොකටද? තිත්ත කැකිරි කන්න බෑ, මට සීනි කැකිරි ඕනේ කියලා. කොහෙ ඉඳගෙනද? අර තෙල් තාච්චිය ඇතුලේ ඉඳගෙන. පිච්චෙනවා. පිච්චි පිච්චි ඉල්ලනවා මොනවද? සීනි කැකිරි ඉල්ලනවා. ඔබගේ ජීවිත ගේන්නේ පිඟුනේ තිත්ත කැකිරි සීනි කැකිරි කරන්න ගිහිල්ලා ඔය තියෙන්නේ. තිත්ත කැකිරි සීනි කැකිරි කරන්න ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් දැන් මේ මල පිඟුනේ මට ඕනේ සුදු පාට නෙමෙයි රතු පාට නා. දැන් මොකද්ද වෙන්නේ එහෙනම්? දැන් මේ දුක් වේදනා ඉන්න හැමදෙස්සෙම මොකද මේ එළිය එකක් තියෙනවනේ. අර මං දුක් වේදනාව කියන එක එළිය තියෙන එකත් එක්ක බලපානවා. නමුත් මේ ගිනි වේදනාව කියන එක එළියේ තියෙන එකත් එක්ක බලපෑම නැහැ. මේ ගින්න බලපාන්නේ අවිද්‍යාව දිනවද නැද්ද කියන එක මත. හොඳට බලන්න, අවබෝධයට ගන්න. ඇහැරිලා ඉන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. එහෙනම් දැන් පින්වදනේ ඔබට බැරිද මාව සතුටු කරන්න? දැන් බෑ. ඔය වැඩනේ දැන් ඉතින් කරන්න බෑ. හරි. කොහොමද කමන්නේ? එතකොට එහෙනම් දැන් ඔබට බැරිද බින්දුනේ මේ සුදු පාට මල් ටික රතු පාට කරලා මාව සතුටු කරන්න? පුළුවන්. එහෙනම් ඔබ නම් බින්දුනේ මේ මල් කලඹේ අයිතිකාරයා. ඔබට පුළුවන් බින්දුනේ මාව අර සිග්නල් ලයිට් එකක් වගේ ඒක බවට පත් කරන්න. කොහොමද? විතක සතුට, විතක දුක. ඉත විතක සතුට, විතක දුක. චිත්‍රපටියක් තියෙන්නේ නේද? අහලා දෙනවනේ හින්දි චිත්‍රපටියක් තියෙන්නේ. ඔය හින්දි ඉගෙන ගන්න හැමයි ඉන්නවනේ අහලා ඇතේ. විතක සතුට, විතක දුක. දැන් මොකද විතක සතුට, විතක දුක? විතක කිව්වේ අර කණ එකේ කණ විතක නෙමෙයි. විතක සතුට විඩක දුක කියන්න බලන්න කොහොමද එහෙම වෙන්නේ? ඔය කියන්නේ මේක ගැනද, මේ යටක ඉන්න ගැනද? නෑ, මේ යටක ඉන්න කියන්නේ විඩකගේ ඉන්න. ඒක අලුත් චිත්‍රපටයක් හදනවනේ ඒකට. විඩකගේ ඉන්න. හැමදෙස්සම එතන ගිනි තියෙන්නේ මෙතන. ඒ ගින්න උඩ ඉඳගත්ත කෙනා තමයි පින්විතනේ මෙන්න මෙතන විතක දුක විතක සැප හොයන්න හදන්නේ. එහෙනම් විතක දුක විතක සතුට කියලා කියන්නේ ඔය පින්විතනේ තමන් ඔහෙ ඉන්නවා. බාහිරින් තියෙන දේ මක් වෙනවද? වෙනස් වෙනවා. ති අම්ම කෙනෙක් ඉන්නවා. ඒ අම්මට අලුතෙන් පුතෙක් හම්බ වෙනවා. ඒ අම්මට ඒ පුතා තමන්ගෙන් අයින් වෙනවා. එතකොට විතක සතුට. ඊදාසේ විතක ගින්න. අම්මා හැමම හිටියා. අම්මට පුතා ඕනේ. ඕනේ පුතාව හම්බුණා. දැන් විතක සතුට. බලන්න බාහිරින් තමයි සතුට ආවේ. දැන් ඒ පුතා ගියා. දැන් විතක ගින්න. විතක දැන් දුක ඇවිදilla තියෙන්නේ. බාහිරින් බලපාන්නේ ඔක. ඔය ගින්නටත් හේතුව මොකක්ද? අවිද්‍යාවමයි. මොකද අවිද්‍යාව නැසුවොත් මින්වදනේ ඔය ගින්න එන්නේත් නැහැ. ඒ වගේම අර යට තියෙන මහ ගින්නත් මක්කලා යනවද? නිවිලා යනවා. නමුත් මෙතන මේ හටගන්න වේදනාවෙන් හටගන්න මේ දුක් ස්වභාවය මින්වදනේ වෙනස් කරගන්න පුළුවන් සැපක් බවට. ඒකන තියෙන්නේ බාහිරය වෙනස් කරන්න. ඔබට ඕනේ රෝස පාන තීන්ත ගන්නම් බිත්තිවල. ඔබට මොනා කරගන්න පුළුවන්ද? බිත්තිවල රෝස පාට ගා ගන්න පුළුවන්. එහෙම නැත්තම් තියෙන්නේ රෝස පාට. ඔබට බිත්ති නිල් පාට කරගන්න ඕනේ. සල්ලි නෑ. ඒත් සතුටු වෙන්න පුළුවන්. මක් වෙලාද? ඔබ නිල් පාටට කැමති වෙලා. එළිය වෙනස් කරන්න බැරි නම් මක් කරගන්නවද? ඇතුළෙන් වෙනස් කරගන්නවා. කොහොම හරි පින්විතනේ සජාතීය වුණොත්, සෝමනස්ස වුණොත් සෝමනස්සයි. දෝමනස්ස වුණොත් දෝමනස්සයි. මොකද කිව්වේ? සෝමන අස්ස වුණොත් මොකද වෙන්නේ? තමන්ගේ ප්‍රියමනාප ස්වභාවයට අදාළ දෙයක් ඇසුරට ලැබුණොත් මොකද වෙන්නේ? ඒක සෝමනස්සයි. ඒකට විරුද්ධ දෙයක් ඇසුරට ලැබුණොත් මොකද වෙන්නේ? ඒක දෝමනස්සයි. දෙවනි જાතිය එක. සජාතීය හෝ විජාතීය. සජාතීය එකක් ලැබුණොත් සර් තමන්ගේ වගේ එකක් හම්බුනොත් මොකද වෙන්නේ? ඒක හරි සෝමනස්ස සාගතයි. ඒන විරුද්ධ එකක් හම්බුනොත් ඒක දෝමනස්සයි. ඒකයි ක්‍රමේ. එහෙනම් සෝමනස්ස දෝමනස්ස කියන එක හදාගන්න පුළුවන් පින්විතනි. එක්කෝ ඇතුලෙන් වෙනස් කරගන්නවා, නැත්නම් පිටින් වෙනස් කරගන්නවා. දැන් අර මිදි කන්න ගිය නරිය මොකක්ද වෙනස් කරන් ගියේ? කොහොම හරි සෝමනස්ස කරගත්තා. මුලින් දෝමනස්සනේ හිටියේ. ඇයි මිදි පැණි රහයි. පයින්ව පයින්ව කඩන්න බෑ. ඊට පස්සේ මොකද උනේ? ඈ හිතාගත්තා මිදි ඇඹුල් කියලා. දැන් හරිනේ. මේ ඇඹුල්නේ. ඇඹුල් ඒවා කඩන්න ඕනේ නෑ යා. ඒත් පින්විතනේ මේ මහ ගින්න තියෙනවද නැද්ද? මේ මහ ගින්න තියෙනවා පින්විතනේ. ඔබ මුලුවන් තරම් මේ ලෝකේ මහන්සුනේ පින්විතනේ මේ පොලිය ගෙවන්න. නමුත් මුදල කියන එකෙන් තමයි ඔබව පීඩාවටපත් වෙන්නේ හැමදෙස්සෙම. ඉතින් ඔබ මුළු ජීවිතයක්ම ගත කරනවා මේ පොලිය ගෙවගෙන. ඒකයි මම ඔබට මේ තේරුම් කරන්න හදන්නේ පින්විතනේ. අපරාධිය ජීවිතයම ගත කරන්නේ. ඔය ජීවිතේ ඔබට ලබලා දුන්නේ පින්විතනේ ණය මුදල ගෙවලා නිදහස් වෙන්න. ණය මුදල ගෙවන්න දෙන්නේ මෙන්න මෙතනින්. අවිද්‍යාව දුරු කරන්න තියෙන්නේ. අවිද්‍යාව දුරු කළා නම් ආයි අභිසංකාර එන්නේ නැහැ. අභිසංකාර නැහැ කියන්නේ මේ එකක්වත් නැහැ. ඒ කියන්නේ මේ වේදනාවල සැප දුක් ස්වභාවයක් නැහැ. එතකොට මෙතන වේදනාව වශයෙන් එන්නේ උපේක්ෂාතර උපේක්ෂා ස්වභාවයක්. වේදනාවල ඔච්චරයි එන්නේ. ආයි ඇනිලි දෙරිලි වැලපිලි ඔය මොකුත් නැහැ. ප්‍රශ්න ඔක්කොම ඉවරයි එතන. අවිද්‍යාව දුරු කරපු ගම. මහගින්නත් ඉවරයි, පොඩි ගින්නත් ඉවරයි. ඔබට මනුස්ස ජීවිතයක් හම්බුනේ ඕකට. නමුත් මනුස්ස ජීවිතයක් හම්බෙලා කරගෙන යන්නේ මොකද්ද? පොලිය ගෙවන එක. මේ දුක එනකොට ඒක සැපට පෙරලන්න හදනවා. චතුරාර්ය සත්‍ය හරහා කතා කරපු එකම තමයි ආයි මේ පරිසම්පාදේ හරහත් මේ කියන්නේ මේකනේ. එතන ආයි මේ දුක එනවා කියන්නේ ආයි අර තමන් කැමති දේ නැත කියන දැනට ඇවිදිල්ල. මනකද අපි කතා කළා ඒක. රූප වේදනා සංඥා සංකාර විඥාන. තේනවද මේකම? මෙන්න මේ ටික ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්තා. ගත්ත ගමන් මක්ුණාද? කැමති වුණා. කැමති වෙච්ච ගමන් මොකද වුනේ? ඕනේ වුණා. ඕනේ වුණාට පස්සේ මේ පැත්තේ තියෙනව නෑනේ. ඒක නිසා මොකද්ද? දුක. මේ පැත්තේ තියෙනවා. ඒක නිසා මෙතන ආස්වාද. දැන් මේ කතාවම තමයි මෙතන තියෙන්නේ. මෙතනින් ගත්තාට පස්සේ පින්විතනේ මේ වේදනා කොටසත් තමයි මේ තියන්නේ ඉන්නේ. නමුත් මේ ගින්න කොතනද තියෙන්නේ? මේ ඕනේ කියන එක මත. ඕනේ කියන එක තියෙන තාක්කල් පින්විතනේ මේ ගින්න හැදෙනවා. එහෙනම් මේ අවිද්‍යාව කියන එක තියෙන තාක්කල් මොකද වෙන්නේ? මේ කියන සැප දුක් ගින්න හැදෙනවා. මේ දුක කොච්චර සැපේට පෙරලා ගත්තා. ඒක වැඩක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඕනේ කියන ගින්න හැමම තියෙනවා. දැන් මේ දෙක බලන්න සංසන්දනය කළා. මෙතන අපි කතා කළේ චතුරාර්ය සත්‍ය හරහා. මෙතන කතා කරලා තියෙන්නේ පටිච්චසමුප්පාදය හරහා. බලන්න ඔය ධර්මතා ඔක්කොම එකයි නෙමෙයිද කියලා. ඕනේ කියන දුක මේක අයින් කරගත්තේ නැත්නම් හැමතිස්සෙම වෙන්නේ මොකද්ද? නෑ කියන එකට ප්‍රතිකර්ම කර කර ඉන්න වෙනවා. ඉතින් ඕනෙකම තියෙනකන් නෑ කියන එකක් තියෙනවා. ඔබට නෑ කියන එක තියෙනවා කියන එකට හරවන්න පුළුවන්. හරවලා මේ පැත්ත බලනකොට ආයි මොකද්ද තියෙන්නේ? නෑ. හේතුව මොකද? ඕනේ තියෙන නිසා. දැන් හිතන්න නාගයෙක් ඉන්නවා. මේ නාගයාට තියෙනවා විශේෂ හැකියාවක්. ඒ තමයි නැත්නම් නාගයා නෙමෙයි දන්නේ කෙනෙක් ගමුකෝ. හුණා. හුණා දන්නනේ ඔක්කොම. හුණා. හුණාගේ නැට්ට කඩනවා. දැන් අපිට ඕනේ කවදාකවත් හුණු නැට්ටක් එහෙම දැක්කොත් එහෙම මහා අසුබයි කියලා කවුරු හරි කියනවා. දැන් ඒක නිසා මොකද කරන්නේ ඔක්කොම දැන්? හුණා යනකොට පොඩ නැට්ටට ගහනවා. ගහපු ගමන් මොකද කරන්නේ? නැට්ට හරි ඌට හරි ගහපු ගමන් මොකද කරන්නේ? ඌ නැට්ට හලනවා. ඊළඟ දවසේ බලද්දි මොකද වෙලා තියෙන්නේ? මේ පොඩක් වැවිලා. දැන් ආයි ගහනවා එක. ආයි නැට්ට හලනවා. දැන් කවද්ද පින්වදිනේ සෞභාග්‍ය උදා කරගන්න පුළුවන්? දැන් අර කතාවට අනුව හුණට නැට්ටක් තියෙනවා නම් එහෙම සෞභාග්‍ය උදා කරගන්න බෑ. නැට්ට නැති හුණු ගෙදර ඉඳද්දි සෞභාග්‍යයි. එහෙනම් මට දැන් කියන්න ඔබ හුණට තට්ටු දාලා නැට්ට වටනවා බිමට. කවද්ද ඔබට සෞභාග්‍ය උදා කරගන්න පුළුවන්? කවදක්වත් බෑ. දැන් හුණේ දැකපු මම ඔබට මොකද හිතෙන්න ඕනේ? ඔන්න ඔය කියන කර්මස්ථානේ. හොඳට බලන්න පිළිදෙණි මොකද වෙන්නේ කියලා. කොච්චර කළත් හරියන්නේ නැහැ. මොකද හේතුව මව් සත්වයා ඉන්න තාක්කල් මොකද වෙන්නේ? නැට වෙනට වැඩක් නැහැ. මේ ඉන්නේ ඕනේ කියන්නේ මව් සත්වයා. මේ මව් සත්ත්වයා ඉන්න තාක්කල් මේ නෑනේ කියන එකට ප්‍රතිකර්ම කළාට වැඩක් නැහැ. මොකද නෑනේ කියන එක උපද්දන්නේ කවුද? ඕනේ. මේ අවිද්‍යාව තියෙන තාක්කල් පින්වතුනි මේ දුක සැප බවට පරිවර්තනය කරන්න වැඩක් නැහැ. හේතුව ආපහු බලද්දි මොකෙහෙටම එනවද? මේ දුකටම එනවා. ඊට අමතරව මෙතනත් මහ ගිනි ගඳක් හැදෙනවා. මම ජරා මරණයට යාම තුල පිඟුදින හැදෙන ගිනි කඳ මෙතන හැදෙනවා. මෙතන ඊළඟට අර කියපු දුක හැදෙනවා. මේක නිසා දිගින් දිගටම අපි සංකාර කරන්න ඕනේ. දැන් බලන්න මෙතන දුක් වේදනාවක් ආවට පස්සේ තණ්හා වෙන්නේ කොහෙටද? මෙතන දුක් වේදනාවක් ආවට පස්සේ තණ්හා වෙන්නේ කොහෙටද? හිතේ තියෙන එකට. හිතේ තියෙන එක තමයි මෙතන තියෙන්නේ. මෙතන ඕනේ කියපු එක. ඒ ඕනේ කියපු එකට තමයි පින්වදනේ හැමතිස්සෙම තණ්හා වෙන්නේ. එළිය තියෙන එකට නෙමෙයි. ඕනේ කියපු එකට තණ්හා වුණා. උපාදාන වුණා. භව වුණා. ජාති වුණා. දැන් ආපහු ගිනි වුණා. ඒ ගිනි වෙච්ච නිසා පුදුමාකාර අසහනයකින් ආපහු සැරයක්මක් කරනවද? අවිසංකාර කරනවා. හිතන බලන්න පිංගදෙන දැන් මේ අවිසංකාරය කරන්න තාත්තගෙනු සපෝට් එකක් ඕනේ. මොකද අරමුණක් එන්නේ නැහැ මොකක් හරි. දැන් ඇහැට රූපයක් ගැටනකම් කොච්චර බලාගෙන නැද්ද කියලා. කවදාකද අසඤ්ඤයට ගිය කාල හැරෙන්න? අනිත් හැම අවස්ථාවකම පිංගදෙනේ. තාත්තා තමන්ගේ සර්විස් එක හරියටම දුන්න නේද? තප්පරයකට හිත කෝටියක් හැදෙනවා නම් ඒ තප්පරයට හිත කෝටියක් හැදෙන්න අවශ්‍ය අරමුණු එකක් නෑර ලබා දුන්නා. ලොකු බලාපොරොත්තුවක ඉන්න පිංගුදින ඔය අරමුණ Tamanට එනකම්. මොකද ඒ අරමුණ ආවේ නැත්තම් මම හදාගන්න බැරි වෙනවා. අරමුණ ආවට පස්සේ තමයි පිංගුදින ඒක මැනිපියුලේට් කරලා මක් කරන්න පුළුවන්ද? අවිසංකාර කරන්න පුළුවන්. නැත්තම් කරන්නේ සංකාර. රූපයක් බලන්න ඕනේ පින්වදනි සංඛාර. අවිසංඛාර ඕනේ වෙන්නේ බවක් හදන්න. රූපේ නම් බලන්න ඕනේ සංඛාරය කළාම ඇති. එතකොට රූපේ බැලුව හරි වැඩේ ඉවරයි. නමුත් බවක් හදන්න ඕන නම් සංඛාර කළා මදි. ඒකට කරන්න ඕනේ අවිසංඛාර. අවිසංඛාරයක් කරන්නේ හැමදෙස්සෙම භවයේ හදන්න. එහෙනම් ඇහැට රූපයක් ගැටිච්ච ගමන් ඇහැට රූපයක් ගැටිච්ච ගමන් පින්වතුනි මේ අවිද්‍යාව තියෙන කෙනාට මෙතනම ලැබිලා එනවා පින්වතුනි එයාගේ රූපේ. එයා සුබයි කියලා ගත් එක මේ තියෙන්නේ. අන්නේ සුබයි කියලා ගත් එක තමයි දැන් එයාට හදා ගන්න ඕනේ. එහෙනම් පින්වතුනි මේ අවිද්‍යාව ඇතුලේ සුබ කියන ස්වභාවයේ තියෙන තාක් කල් මේ සත්‍යය අවිසංකාරමයි කරන්නේ. එනං සුභ කියන එක පවතින තාක්කල් පින්වතුනි මේ සත්‍යය උපදිනවා. මේ මොහොතේ උපදිනවා හේතුව සුභ තියෙන නිසා. ඒ කියන්නේ හැමතිස්සම මේ කර්ම කිරීම කියන එක කරනවා. අභිසංකාරයට තව නමක් කියන මොකක් කියලාද? කර්ම කියලා. කර්ම කිරීම කියන එක කරනවා. කර්මය කරපු ගමන් පින්වතනේ භව ජාති සකස් වෙනවා. කාට හරි කර්ම නිරෝධ කරන්න පුළුවන් නම් කර්ම නිරෝධ වෙනවා. මොකක් නිරෝධ වුණාද? අවිද්‍යාව නිරෝධ වුණා. කර්ම කියන්නේ ආය අභිසංකාර. අවිද්‍යාව නිරෝධ වුණාම කර්ම නිරෝධ වෙනවා. කර්ම නිරෝධ වුණා කියලා කියන්නේ යාටයි භව හැදෙන්නේ නැහැ. භව දුක කරයි. ඒ කියන්නේ ජාති නැහැ. ඒ කියන්නේ ගිනි නැහැ. එයා ආයි උපදින්නෙත් නැහැ. මෙතනින් එහාට මේ අවිද්‍යාව දුරු කරපු දවසේ ඉඳලා එයාට මේ ගිනි එන්නේ නැහැ. බලන්න මේකදින එයා වායි උපද්දන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ නේද කියලා. අවිසංකාරයෙන් තමයි භව හැදෙන්නේ. භව හැදුනොත් තමයි ජාති හැදෙන්නේ. අවිසංකාර නිරෝධයි නම් දැන් කොයි ක්‍රමෙන්ද මේකදින එයාට උපදින්න පුළුවන්? බැරි වෙලා හරි උපදින්න ඕන කමක් ආවොත් එහෙම කරන්න පුළුවන්ද? බෑ. දැන් උපදින්න බෑ. උපදින්න ඕන නම් අවිද්‍යාව ඕනේ. ඒකයි කියන්නේ මේක එතන. උපදිනවා කියන එක කැමැත්තට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ආඩරි උපදින්න ඕන නම් එයාට කියන්න ඕනේ මොකද්ද? ඔයා ඉස්සෙල්ලා අවිද්‍යාව ටිකක් ගෙන්න ගන්න. අවිද්‍යාව නැතු උපදින්න බෑ කාටවත්. මොකද අවිද්‍යාව නිසා අවිසංකාර වෙනවා. අවිසංකාරයෙන් මේ විඤ්ඤාණ හැදුවා. මේ විඤ්ඤාණ හැදී රූප බලන්නද? ඈ නෑ පේන්නේ. සංකාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ හැදුනොත් ඒකෙන් රූප බලන්න තමයි හදලා තියෙන්නේ. නමුත් අවිසංකාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ හදන්නේ රූප බලන්න නෙමෙයි. මොකක් කරන්නද? බව හදන්න. රූපෙත් පේනවා. දැන් ඔබගේ ජීවිතේටම දාලා බලන්න. ඔබ කැමති જાති රූපයක් ඔබ දකිනවා. ඔබ කැමති જાති රූපයක් දැක ගමන් ඔබට ආස්වාදයි. එතන අපිට මේ වචන දෙක කියන්න වෙනවා. කැමති જાති රූපයක් කියලා. කැමති જાති රූපයක් දැක්කහම ඔබට ආස්වාදයි. එහෙනම් කැමති જાති මෙතන තියෙනවා. රූපය මෙතන තියෙනවා. එළියේ. නැවත ඒක වැටහෙන්නේ නැද්ද මෙතන? කැමති જાතියේ රූපයක් කිව්වට පස්සේ ඔතන රූප දෙකක් තියෙනවා කියලා වැටහෙන්නේ නැද්ද? කැමති જાතියේ රූපයක් දැක්කා. දැන් රූප දෙකක් තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද? ඒ කැමති කියලා එකක් හිතේ තියෙනවා. ඒ වගේ රූපයක් මෙතන තියෙනවා. එහෙනම් කැමති જાතියේ රූපයක් දැක්කහම සතුටුයි. නේද? එනං හිතේ එක රූපයක් තියෙනවා, බාහිර තව රූපයක් තියෙනවා. ඔය දෙක සමපාත වුණොත් මෙයාට ආස්වාදයි. එන්නේ ඒක හොඳටම තේරුම් ගන්න. බාහිර රූපෙට මොනව කළත් වැඩක් නැහැ. මොකද හේතුව දුක් විඳින්නේ අභ්‍යන්තරයේදී ඉන්න නිසා. අභ්‍යන්තරයේ තියෙන එක ඕනේ නසා ගන්න. ඒක තමයි ඔය අරන් තියෙන්නේ ආස්වාදයි සපයි සාරයි කියලා. බාහිර එක නෙමෙයි. අන්නේ ආස්වාදයි සපයි සාරයි කියලා එක තුල ගත නිගමනයක් තියෙනවා සුභයි කියලා. දැන් ඔබම කියන්නේ බින්දුනේ දැන් සමහර වෙලාවට දරුවා හොඳට perform කරගෙන එනකොට ඔබ දරුවාට කියන මොකද්ද? ඔබ දරුවාට කියනවා ඔබ ඊළඟ අත්බැවෙත් මගෙම පුතා වෙලා උපදින්න ඕනේ. උපදින වාරයක් ගන්න ඔබ මගෙම පුතා වෙන්න ඕනේ. උපදින වාරයක් ගන්න ඔබ මගේ බඩේම උපදින්න ඕනේ. ඒ මක්කෙලාද? ඒ සුභ වෙලා. සුභ වුණාම හැටි. භවට සුදුසුයි. භව හොඳයි. ඒ දරුවාගේ අම්මා භව හොඳයි. හොඳට බලන්න පිළිතුරේ එතන තියෙන අවස්ථාව. දරුවාගේ අම්මා බව හරි හොඳයි. ඒ අම්මා බවටපත් වෙන්න තමයි ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ. එහෙනම් ඒ බලාපොරොත්තුව ආපු ගමන් පිළිතුරේ ඊට අවශ්‍ය ශක්තිය කොහෙන්ද එන්නේ? ඒක අරගෙන ඉවරලා බලාපොරොත්තුව ගොඩනගනවා. ඕක තමයි ඔය කම් වේදේ. ඒක නිසා තමයි පිළිතුරේ මේ කියන ගින්න හටගන්නේ. දැන් ඔබට වැටහෙනවද මෙන්න මේ කියන කාරණාව? මෙතනින් ගැලවෙන්න බැරි බව වැටහෙනවද ඔබට? ගැලවෙන්න තියෙන එකම තැන තමයි පිළිගන්නේ මෙන්න මේ අවිද්‍යාව දුරු කරගන්නේ. අවිද්‍යාව තියෙන තාක්කල් මේ එකකින්වත් බේරෙන්න බෑ. මේ වේදනා හරහා දුක එන්නේ ජාති වලින් පස්සේ දුක එන්නේ මේ හැම එකක්මට හේතුව මොකද්ද මේ අවිද්‍යාව තෘෂ්ණා දෙක මේ දෙක මේ අවිද්‍යාව තෘෂ්ණා නැසා ගත්තොත් ආයි මේ කියන එක දුකක්වත් නැහැ වැඩේ ඉවරයි ආයි උපදින්නෙත් නැහැ දැන් ඉපදීම දුක කියලා හැමෝම දන්නවනේ ඉපදුනොත් කන්නේ බෑ මොනවද කන්න හොයා ගන්නවා හිතන්න ඕනේ අඩුම තරමේ මට දැන් කන්න ඕනේ කියලා හිතන්න ඕනේ එහෙනම් යම් පැවැත්මක් තියෙනවා නම් ඒ පැවැත්ම ඒකාන්තයෙන්ම මහ දුක නවත් දැන් ඔබට පුළුවන් ද මැරිලා ඉන්න මැරිලා විනාඩි 5ක් ඉඳලා උපදෙලා පෙන්වන්න පුළුවන් තාත්තට පොඩ්ඩක් කියලා තාත්තේ පොඩ්ඩක් ටයිම් එකක් දෙන්න බැරි පොඩ්ඩ වච්චිය පුළුවන්ද එහෙම ගන්න පුළුවන්ද එහෙම බෑ මේ මැරිලා අනිත් පැත්ත බලවන්න මක් කළාද ආයි ඉපදෙලා මොකෙක් හරි වෙලා ඉපදෙලා ඉතින් දැන් ආයේ අම්මගෙන් හිරි බොන්න ඕනේ මොනවා හරි කරන්න ඕනේ පණුවෙක් නම් ඒ අදාළ මොනවා හරි කෑම කන්න ඕනේ ඔය ක්‍රමවේදයේ දිගටම කර කර ඉන්න වෙනවා එහෙනම් පින්වතුනි උපත නසා ගන්න පුළුවන් නම් හරි වටිනවනේ උපත නසා ගන්න එක හරි වටිනවා නම් දැන් කල්පනා කරලා බලන්න පින්වතුනි උපත නසා ගන්න තියෙන ක්‍රමය මොකක්ද ආයි අවිද්‍යාව දුරු කරන එක මේ ඉපදීම කියන්නේ දඬුවමක්. දඬුවමක් ඔය ලැබිලා තියෙන්නේ. කාටද මෙතන මැරෙන්න පුළුවන්? ඒ දවන එක පැත්තකින් ඔබ හිර කළා. මැරෙන්න කැමති නැහැ. එක පැත්තකින් සම්පූර්ණයෙන්ම හිර කළා තියෙන්නේ. ඒකෙන් දැන් ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙන්න ඕනේ කියන එක ඇතුලේ හිර කළා. දැන් ඔබට වද දෙනවා පුළුවන් තරම්. ජීවත් වෙන්න ඕනේ නේ තිහෙනම් කන්න ඕනේ මොන හරි බොන්න ඕනේ හිතට සේවනක් හදා ගන්න ඕනේ ඊළඟට වස්ත්‍රයක් හොයා ගන්න ඕනේ ලෙඩට බේතක් හොයා ගන්න ඕනේ ඒ හතරෙන් හිර වෙනවා ඊට පස්සේ ඇයි ජීවත් වෙන්න ඕනේ නිසා හිර කළා මිනිස්සෙක්ව ලෝකෙට එවනවා කියලා කියන්නේ මොකදනේ උප්පත්තියක් දීලා එවනවා කියලා කියන්නේ තනිකර දඬුවමක් ඒ කෙනාට දෙන්න ඒක භූත කොටස් වලට හරි. ඒ කියන්නේ පේනන හෝ නොපේනන ඕනේ කෙනෙකුට. ඕක තමයි දෙන්නේ. ඔය දඬුවමක් විඳින්නේ. දිගින් දිගටම ඔබ දඬුවම් විඳිනවා. ඔක නතර කරන්න බෑ. ඇඳුම් ගන්න දේ නතර ගන්න පුළුවන්ද? කලමොණ එක නතර ගන්න පුළුවන්ද? ඔය එකක්වත් බෑ පෙමෙතන. ඊට අමතරව තව අනවශ්‍ය දුකක් හදාගෙන තියෙනවනේ. රූප බලන්න. ශබ්ද අහන්න. එක එක જાති රූප බලන්න. එක එක જાති ශබ්ද අහන්න. ඒව නිසා තව හිර වෙලා ඉන්නවා. ඒ කියන්නේ ජීවත් වෙනවා කියන්නේ පුදුම කර්මයක්. හැම මොහොතකම මැරෙන ගිනි දුකක් තියෙනවා. දැන් හිතලා බලන්න. මේක ප්‍රකට වෙන්නේ නැති ඉඳ හොඳයි මේක ප්‍රකට වුණොත් එහෙනම් මිනිහෙකුට පවත්මන් නැති වෙනවා. හැබැයි මේ ගින්න නිවිලා ගියාට පස්සේ පුදුම ශාන්ත ප්‍රණීත සුවයක් ලැබෙනවා. ඒකට කියනවා අරිහත් ඵල සුවේ කියලා. දැන් අරිහත් ඵල සුවේ නැත්තේ ඇයි? ගින්න තියෙන නිසා. මෙන්න මේ ගින්න නිවිලා ගියාට පස්සේ පෙඟුතෙන අර තියෙන සදාකාලීතම පැවිදිච්ච අර අසහනකාරී මානසිකත්වයේ සම්පූර්ණයෙන්ම දුර වෙනවා. අර බිය පැවැත්විච්ච එක, බියක් තිබුණානේ හැමදේසම ඒක සම්පූර්ණයෙන්ම දුර වෙනවා. අරිහත් ඵල සුවේ කියන්නේ ඔන්න ඔතන. මොකද ආයි ගිනි උපදින්නේ නැහැ. කුසලයේ වඩන වෙලාවට යන්තමින් අරිහත් ඵල සුවේ භුක්ති විඳින්න පුළුවන්. කුසලයේ වඩන වෙලාවට. මොකද කුසලයේ වඩන වෙලාවට පින්වතුනි මෙතන ගිනි හටගන්නේ නැහැ. ඒක නිසා තමයි පින්වතුනි හරියට ඔබ අනිච්ච දුක්ඛ අනාත්ත වැඩුව පුදුමාකාර සුවයක් හිතට දැනෙන්නේ. මොකද යම් කාලයකට මම හැදෙන එක යටපත් වෙනවා. නැති වෙන හැම නෙමෙයි. යම් කාලයකට යටපත් වෙනවා. විස්කම්බන ප්‍රහාණය වෙනවා. යම් කාලයකට ඒක අඩු වෙන නිසා පින්වතුනි හරි සිසිලසක් දැනෙනවා හිතට. ඒක දැහැන් හරහා ආපු එකක් නෙමෙයි. ඒක අවබෝධය හරහා ඒ වෙලාවේ ආපු එකක්. සතර සතිපට්ඨානයේ හිත පිහිටලා තියෙනවා. සතර සතිපට්ඨානයේ හිත පිහිටලා තියෙද්දි පින්වතුනි ආයි ඒකට භවජාති හදන්න බෑ. ඒක යටපත් වෙලා තියෙන භවජාති හැදෙන වැඩ පිළිල. හැබැයි මතක තියාගන්න යටපත් වෙලා මිසක් නැත්තරම නැති වෙලා නෙමෙයි දෙන්නේ. අලු යට හැඟෙවිච්ච ගිනි හුපුරු වගේ ඔහෙ තියෙනවා. ආයි තිබිලා හතර සතිපට්ඨානෙන් එළියට ආපු ගමන් මොකද වෙන්නේ? ආයි පත් වෙලා එනවා. දිගින් දිගටම වඩලා පින්විතේ මේ අවිද්‍යාව තුරුසහා සහ මුලින්ම ඡය කළා දාපු දවසට. දැන් තියෙන්නේ විස්කම්මන ප්‍රහාණය නෙමෙයි. සමුච්ඡේද ප්‍රහාණය වෙලා පටිපස්සද්දී නිස්සාරණ කියන ප්‍රහාණයන්ට පත් වෙලා මාර්ගඵලයන්ට පත් වෙලා තියෙන්නේ. ඒවට පත් වෙච්ච නිසා දැන් මේ ගින්දර කවදාකවත් ආයේ එන්නේ නැහැ. දීර්ඝ කාලයක් මේ ගිනි නැතුව ඉන්නවා. එතකොට දැනෙනවා පිංගුතුනි හොඳාකාරම පරණ ගින්නත් එක්ක කම්පැය වෙද්දී මොනතරම් සුවයකද දැන් ඉන්නේ කියලා. ඒක නේද රජ කෙනෙක් පැවිදිලා අහෝ සුඛං කිය කී හිටියේ. පිරිස ගිහිල්ලා කියන්න පටන් ගත්තේ බුදුහාමුදුරුවෝත් එක්ක අර රජ කෙනෙක් පැවිදිලා දැන් අර රජ සැප මතක් වෙලාද කොහෙද අහෝ සැපෝ කී ඉන්නවා කියලා. එහෙනම් උන්වහන්සේගෙන් තථාගතයන් වහන්සේ අහුවා මොන්වහන්සේ කිව්වේ ස්වාමීන් වහන්සේ මම මේ විඳින සුවය ගැන මම මේ කියන්නේ රජ සැප කියන්නේ මොකද්ද කියලා. එහෙනම් පිංගතුනි ඔය තියෙන මානසික පීඩාකාරී තත්ත්වේ සහ මුලින්ම දුර වෙනවා. අන්න එතනට තමයි පිංගතුනි ඔහොම අරයි යන්න හදන්නේ. ඒකයි ඔබට කියන්නේ ඔක්කොටම කලින් අර දරුවා තරින්න වෙනවන කියන සංකල්ප ඔක්කොම අයින් කරන්න. ඒක වැඩක් නැහැ පිංගතුනි. ඒව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ඔබට සම්පූර්ණ සුවදායි මානසිකත්වයක් උදා කරලා දෙන්න. අවිද්‍යාව තියෙන තාක්කල් සුවදායි මානසිකත්වයකට එන්න බෑ. ඇහැට රූපයක් ගැටිච්ච ගමන් අපි සංකාර කරනවා. කියන්නේ ඔබ යමක් කරනවා පින්වතුනි හිතෙන් කරනවා. වෙන්න තියෙන දේ කරනවා. දැන් මෙහෙම හිතන්න. ගඟ අයිනේ ගහක් තියෙනවා. දැන් ඔබට ඕනේ ওই ගහ අයින් කරන්න. අහස හොඳටම කළු කරලා හොඳ වැස්සක් වහින්න යන්නේ පිටාර ගලන්න. දැන් වැස්සේ දෙමෙදිමි අර ගහ කැපුවොත් එහෙම මෝඩයිද නැද්ද? දැන් වහින වැස්සට මොකද වෙන්නේ? ගඟ පිටාර ගන්නවා. ගඟ පිටාර ගැලුවට පස්සේ අර ගහයි මුල හොදිලා හොදගෙන ගිහිල්ලා මක් වෙනවද? ගහ කඩා වැටෙනවා. ඉතින් නිකන් වැටෙන්න තියෙන ගහ කපන්නේ මොකටද? ඒක මෝඩකමන්නේ. නිකන් එන්න තියෙන අවිසංකාරය කරන්නේ මොකටද? නිකන් එන්න තියෙන සංකාරය මොකටද කරන්නේ? ඒක වෙහෙසක් නේ. ඔය වෙහෙස මෙච්චරයි කියලා කියන්න බැරි වුණාට පින්විතනි ඔය වෙහෙස ඔබ තුල තියෙනවා. මානසික ඔය වෙහෙස තියෙනවා. ස්කන්ධ වශයෙන් එකතු වෙලා තියෙනවා. ඒකයි පින්විතනි ඔබගේ හොස්ස ළඟින් මැස්ස යන්න බැරි. හොස්ස ළඟින් මැස යන්න බැරි කතාවේ පිටින් එක එක දුර තියෙනවනේ. සමහරුන්ට හොස්ස ළඟින්ම මැස යන්න බෑ. තව පොඩ්ඩක් ඈතින්. ඔහොම තියෙනවා. ඔකේ ලෙවල්. කොහොම හරි හොස්ස ළඟින් මැස යන්න බැරි ගතිය තියෙනවා. අඩු වැඩි වශයෙන් හැම කෙනාටම. ඒකට හේතුව තමයි පිටර අසහනකාරී මානසිකත්වය. මොකද හේතුව පිංගසිනි තමන් කැමති බව හදන්න හැමතිස්සෙම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතන හැමතිස්සෙම ප්‍රාර්ථනා සහිතව ඉන්නේ අනේ මෙහෙම එකක් ආවන. ඔන්නේ ප්‍රාර්ථනා සහිතව ඉන්නේ. නේව සංඥා නා සංඥායතන ඉන්න බ්‍රහ්මයාට පිංගසිනි මොකද එකපාරට වෙන්නේ? මේ උදාවෙච්ච හිත එහෙම වැය වෙලා යන්න වගේ එනවා පිංගුතුනේ ආයි නොඑන්න වගේ. යන හරි සූක්ෂම මේක වැටහෙනවනේ. ආයි නොඑන්න වගේ ගිහිල්ලා. ඊට මොකද කියන්නේ නිරෝධයට යන්න වගේ යන්නේ මේ. නමුත් එයාට ඕනේ නේ පිංගදනේ. ඒක නිසා එයා බලෙන් මොකද කරන්නේ ආයි? ආයි අපි සංකාරයක් කරලා ගන්නවා මේක. ওই අවස්ථාවෙම හොඳට ඕක දැනෙන වෙලාව. එහෙනම් අපිට දැනෙන්නේ නැහැ. ඒ ඒ ඒ එතනට යනකම් ප්‍රඥාව දියුණු කරගෙනද? ප්‍රඥාව නෙමෙයි. එතනට යනකම් හිත දියුණු කරගෙන තියෙනවා. වරද්ද ගන්න හැමපා ප්‍රඥාව දිනු කිරීමයි හිත දිනු කිරීමයි කියන්නේ දෙකක්. හිතින් හිත පිරික්සන්න පුළුවන් මට්ටමක් තියෙනවා එතනට එනකන් හිත දිනු කරගත්තාම. විඥානංචායතන එහෙම කරන්නේ ඒක. හිතින් හිත දිහා බලන් ඉන්නවා. දැන් කරන්නේ හිතින් හිතන එක දිහා බලන් ඉන්න එකනේ. නේ ඔබත් කියන්නේ මසාවින් මම මේ හිතින් හිත දිහා බලාගෙන තමයි භාවනා කරන්නේ හිත මොහෙද යන්නේ මම හොඳට බලන් ඉන්නවා එහෙම කියන්නේ. ඔව් ඔය ඔබ කරන්නේ මොකද්ද? හිතින් හිත බලනවා නෙමෙයි හිතින් හිතේ යන්නේ දැන් බලලා හිත කොහෙටද ගියේ කියලා මෙහෙටත් ගිහිල්ලා නේ අරහෙටත් ගිහිල්ලා නේ එහෙම හිතනවා. අරහ කරන්නේ එහෙම නෙමෙයි බෙද කෙලින්ම හිතින් හිතම තමයි අරමුණු වෙලා තියෙන්නේ. මේව ගැන ඇත්තට දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. එතනට ගියාට පස්සේ ඔබට තේරෙයි. යන්නකො ඉස්සෙල්ල එතනට. අවශ්‍යයි. එහෙමනම් මෙතන මේ අවිසංකාරය කියන එක පිළිගන්නේ මේ බලෙන් කරන්නේ අපි. ඒ බලෙන් කරන්න හේතුව තමයි අර තියෙන බලාපොරොත්තු. මරදී ඔබට පෙන්වන්න මේ අවිසංකාරය කියන්නේ මම පුදුම ගින්නක්. මේක අපරාධය කරන්නේ කියලා. මේක දඬුවමක්. මේ තියෙන එක දැනක තියෙන දඬුවමක්. මේ තියෙන අනිත් තැන තියෙන දඬුවම. ආයි යන්න ගියාට පස්සේ ඊළඟ දඬුවම. පුදුමාකාර දඬුවමක්. නිකන් වෙන්න තියෙන එක කරන්න වෙලා. දැන් කිරිබත් හදනවා. කිරිබත් කොටු විදිහට කැපුවොත්ද? කිරිබත් කෑලි විදිහට කැපුවොත්ද? නැත්නම් ඉඹුල් කිරිබත් කළොත්ද? කන්න පුළුවා. නැත්නම් කෝප් එකට තියලා කෝප්ප ගහන්නේ නේද? එහෙමද? නැත්නම් කිරිබත් කැට වගේද? එහෙම නැත්නම් කොටු වගේද? ත්‍රිකෝණ වගේද? එහෙම නැත්තම් නිකම් පිඟාන්න බෙදලා වගේද? කොහොමද කන්න පුළුවන්? කොහොමත් කෑ හැකේ. නමුත් පිඟතනේ. දැන් ඔකේ ලේසිම එක මොකද්ද? කිරිබත් හැලියෙන් බත් බෙදාගත්තා. ඒක කෑවා. ඕක නේද ලේසිම එක. දැන් ඕක ලේසිම වුණාට පිඟතනේ ඕකට කැමති නැහැනේ. දැන් කැමති කිරිබත් කැටේ හැඩයට නම් කන්න ඕක. දැන් අමතර අභිසංකාරයක් කරන්න ඕනේද නැද්ද? කරන්න ඕනේ. අර බලන්න මේක දෙන්නේ ස්වභාවික දෙයට වඩා දෙයක් හිතාගත්ත ගමන් මොකද වෙන්නේ? ඒකට වෙනම අභිසංකාරයක් කරන්න වෙනවා වෙන්නේ. නමුත් තාත්තට කීකරු වෙලා හිටියානම් අභිසංකාර කරන්න ඕනේ නැහැ. ඔහෙ ඉන්න දෙන්නේ. තාත්තට කීකරු වෙනවා කියන්නේ මේ ඇහැට රූපයක් වුණා තාත්තා පෙන්නවා. අපිට බලාපොරොත්තුවක් නැහැ අහවල් රූපේ දකින්න ඕනේ කියලා. එහෙනම් තාත්තම ඇහැට රූපේ පෙන්නවා නම් තාත්තේ උමම සංකාරෙත් කරෝපං. ඊට පස්සේ විඥානෙත් හදෝපං. ඉතුරු ටිකත් කරෝපං. බලන්න අරිහතුන් වහන්සේගේ ස්වභාවය. සැප දුක් වේදනා එන්නේ නැහැ. හරි උපේක්ෂා සහගතයි. මේ යට තියෙන ගින්න එන්නේ නැහැ කොහොමදවත්. හරි හඳුන් වහන්සේට සැප දුක් වේදනා කියන එක ඉන්නේ මේ ශරීරේ කයත් එක්ක විතරයි. අනිත් ඒවා එකක් එක්කවත් නැහැ. මේ කයත් එක්ක තියෙන සැප දුක් වේදනා කියන්නේ තාත්තා දෙන එකක්ම තමයි. මනසේ සැප දුක් වේදනාව කියන්නේ තාත්ත දෙන එකක් නෙමෙයි. අපි විහිං හදාගත් එක. තාත්තා කියන්නේ කවුද? විපාක ශක්තිය. කර්ම කර්මයට විපාක සංගත වෙන ආකාරය. දැන් එනං ඇහැට රූපයක් ගෙන දුන්න තාත්තව. අවිද්‍යාව නැහැ. ඒ කියන්නේ මොන මල්ද? මලක්ම බලන්න ඕනේද? මොන පාටද? ඔය එහෙම මොකුත් නැහැ. භව පැවැත්ම අසාරයි. එහෙම වැටහිච්ච කෙනෙක් මේ. භව පැවැත්ම අසාරයි. පවතින්න ඕනේ කියන එකක් නැහැ. තාත්තා කිව්වොත් එහෙම මම ඔබට දැන් මෙතනින් එහාට විනාඩි 5ක් යනකම් පවතින්න දෙන්නේ නැහැ. මේ ඔබට අත්දැකීම නැහැනේ. කවදාකවත් ලැබිලා නැහැ. ඒක නිසා නොලැබුණොත් කොහොමද කියලා හිතාගන්න බෑ. ඔබ හිතාගන්න පුළුවන් මේකේ දියේ ගිලින්න වගේ කියන්න. දියේ ගිලින්න ගිහලා දැන් මැරෙන්න පණ අදින ඔන්න මෙන්න දැන් මැරෙන්න ඔන්න මෙන්න. මොකද්ද ඒ කරන උත්සාහය දැන්? ජීවත් වෙන්න. ඉතින් ජීවත් වෙන්න පුළුවන් කොහොම හරි. ඇයි දැන් ඕකේ මල දවස් දෙකක් ඉන්නවනේ. මොකද මහන්සි වෙන්නේ? දැන් ඔබට තේරෙනවද පින්වතුනි මෙතනින් මේ භව ජාති හැදිලා ඒක ජරා මරණයට ගියාම ඊළඟ එක හදාගන්න මොන තරම් පීඩාකාරී මානසිකත්වයක් එනවද කියලා? ඔන්න වගේ තැනකින් තමයි ඒක හිතාගන්න තියෙන්නේ. භව ජාති වෙලා ඒක වැය වෙලා යනවා කියලා කියන්නේ මේකදී හරියට ඔබ දියේ ගිලිනවා වගේ. දැන් දියේ ගිලෙන්න පටන් ගත්ත මිනිහා මොකද කරන්නේ? මෙතනින් ගොඩ එන්න පුදුමාකාර වෙහසක් දන්නව නේද? වෙහසක් කරලා ගොඩ එනවා කොහොම හරි පිංක. ඔන්න ඔය වගේ මහා පීඩාකාරී තත්ත්වයක් තියෙන්නේ. ඉතින් හැමදෙස්සෙම තාත්තා මොකද කරන්නේ? අර ඔබ දැකලා ඇති මිනිහින් ඔය මිනිසුන් දඬුවම් දෙන්නේ පොලිසියට එහෙම අරගෙන ගිහලා මේ ලංකාවේ නම් තේරවත් දන්නේ පොලිසියට එහෙම අරගෙන ගිහලා අර වතුරක ඔබාගෙන ඉඳලා හුස්ම හිර වේගෙන එනකොට මක් කරනවද? ආයුරට අදිනවා. ආයු ඔබාගෙන ඉඳලා හුස්ම හිර වේගෙන එනකොට ආයුරට අදිනවා. දැකලා තියෙනව නේද ඒ චිත්‍රපටිය වල හැටි? හිතලා බලන්න ඔන්න වගේ අවස්ථාවක් නෙමෙයිද කියලා මේ. මැරෙන්න ඔන්න මෙන්න ගිහිල්ලා ඉවරලා මේකදී ආපහු දැරහක උපද්දලා දෙනවා. නැති වේගෙන වේගෙන ගිහිල්ලා දැඩි පීඩාකාරී මානසික තනිකර මානසිකව මේක දැනෙන්නේ. ශරීරයට වද දෙනව නෙමෙයිනේ. මානසිකව දැඩි පීඩාකාරී සත්‍යයට ඇවිදින්න ඉන්න ආපහු සැරයක් ඔන්න. ආය අපි සංකාරයක් කරලා දෙනවා. තාත්තා ගන්නට මේක වැය වෙලා යනකොටම තාත්තා තව එකක් එනවා රේ. සිස්ටම් එක නියමෙටම හැදිලා තියෙනවා. පොඩ්ඩක්වත් ඩිලේ වෙන්නේ නැහැ. ඉතින් අපි කාටවත් කවදාවත් ඔය සිස්ටම් එකේ error එකක් එහෙම දැකලම නැහැ penggසනේ. ඒවා ගාන්ටම තියෙනවා. perfect system එකක්. පරිපූර්ණයි. හැම අතින්ම එක තප්පරයක් ප්‍රමාද වෙලා නැහැ. මේක වැය වේගෙන ගිහිල්ලා. ඒකේ වැය වෙන ඩොට් එකට එනකොට උදා වෙන ඩොට් එක පටන් අරන් ඉවරයි. කවදාකවත් ඔක කැඩිලා නැහැ. මේ විදිහට ගිහිල්ලා තියෙනවා. කවදාකවත් කැඩිලා නැහැ. මෙතනින් පල්ලෙහාට ඇවිදිලා එනකොට මොකද වෙන්නේ? තාත්තා tag ගාලා තව එකක් එවනවා. හුස්ම හිර වේගෙන එනකොට ආයෙ උඩට අදිනවා. ආයෙ උඩට කරන් ඉඳලා ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙ දානවා පල්ලෙහාට. ඉර හිර වේගෙන එනකොට ආයෙ උඩට අදිනවා. හැමදෙස්සෙම අරමුණක් එවනවා. මේ හිත වැය වෙලා යනකොටම අරමුණක් එවනවා. ඒ අරමුණත් එක්ක පින්විතේ ලොකු ශක්තියක් එන්නේ. ඒ ශක්තිය එනකොට පින්විතනේ ඉක්මනට මොකක් හදාගත්ත හැකිද? මේ භව හැදීම අවශ්‍ය මේ අභිසංකාරය කරගත්ත හැකි මෙයාට. අරිහතුන් වහන්සේගේ ස්වභාවය තමයි. අරිහතුන් වහන්සේට පින්විතනේ මේ භව ඕනේ නැහැ. මොකද ඒක අසුභයි. සුභ නෙමෙයි තියෙන්නේ අසුභ. මේ බව පොඩ්ඩක්වත් ඕනේ නෑ අරිහතුන් වහන්සේට. එහෙම ඕනේ නැති අරිහතුන් වහන්සේ ගැන හිතන බලන්න දැන්. ඔන්න දැන් වැය වේගෙන යනවා. අරිහතුන් වහන්සේ මක් කළා තියෙන්නේ? අතහැරලා දාලා තියෙන්නේ. ඩායි එන්න බැරන ඕන එකක් වෙයන්. අතහැරලා දාලා ඉන්නේ. නමුත් තාත්තා මොකද කරන්නේ ආයි? මේක වැය වේගෙන වැයගෙන යනකොට කිසිම මානසික පීඩාවක් අරිහතුන් අහන්නට නැහැ. මොකද හේතුව බව පැවැත්මක් අවශ්‍ය නැහැ. නමුත් ලෝක සත්‍යයට වෙලා තියෙන්නේ මෙන්න මේ බව පැවැත්ම ඕන නිසා. භවයේ හැදිලා ඒක ಜಾති බවට පරිවර්තනය වෙනා දැන් මේක වැය වෙනකොට මේ භව වැය වෙන නිසා පින්වතුනි මහා පුදුමාකාර පීඩාකාරී මානසිකත්වයකට එනවා. ඔය ඔබ දැන් ඉන්නේ මේ මානසිකත්වයේ. ඒ කියන්නේ ඔබ ඔය පූර්ණ සතුටින් නෙමෙයි ඉන්නේ. ඔබ හිතනවා නෑනේ ස්වාමීනි ඉතින් එහෙම මට එහෙම මානසික ලොකු ප්‍රශ්නයක් නෑනේ මම හරි සතුටින් ඉන්න කෙනෙක්නේ. එහෙනම් හිතලා බලන්න ඔබ ඔච්චර ගිනි කන එකත් ඔබ සතුටුයි කියලා හිතනවා නම් දවසක අරිහත් ඵලය ලැබුවාම කොහොම සතුටින් ඉඳීද කියලා. ඇයි බින්දනේ මේ මරණ ගින්න දැනෙන්නේ නෑනේ. මරණයට යනකොට එන ගින්න දැනෙන්නේ නෑනේ බින්දනේ. හිත මැරෙනවනේ දැන් මේ. ඒක දැනෙන්නේ නෑ. ආයි කිසි ගානක් නෑ. හේතු අතහැරලා තියෙන්නේ. භව පවත්තන්න ඕනේ. දැන් නම් වැය වේගෙන යනවා. නේව සංඥා නා සංඥායතන බ්‍රහ්මයාත් මොකද කරන්නේ? වැය වේගෙන යනකොට එක තැනකට එනකොට යාට ඉන්න බෑ. ඒක නිසා එයාටත් මනට ධම්මයක් එවනවා තාත්තා. එවපු ගමන් ඒක අරගෙන ඉවරලා පටස් ගල බව හදනවා. ආයි උස්සගත්ත උඩට. අරිහතුන් වහන්සේට වෙන්නේ මොකද්ද? වැය වේගෙන යනවා උන්වහන්සේට බව පැවැත්මක අවශ්‍යතාවයක් නෑ. ඒක නිසා දැන් මේ වැය වෙන එක සම්බන්ධව උන්වහන්සේට පොඩ්ඩක්වත් දුකක් නෑ. වැය වේගෙන යනකොට සුපුරුදු පරිදි තාත්තා නියම දැනදී ආයි මක් කරනවාද? ආයි එවනව අරමුණා. ඒ අරමුණ අරගෙන ආයි උන්වහන්සේ අවිසංකාර කරන්න එහෙම නැද? නෑ. මොකද උන්වහන්සේට ආයි පවත්වන්න ඕනෙත් නෑ. කොහොමදවත් පැවැත්මක අවශ්‍යතාවයක් නෑ. වැය වෙලා යන එක නතර කරන්න ඕනෙත් නෑ උන්වහන්සේට. හැදෙන්න තියෙන එක හදන්න ඕනෙත් නෑ. තාත්තට වැඩේ බාර දීලා තියෙන්නේ. කැමති තාක්කල් කැමති විදියට කරලා උඹට මහන්සි වුණාම ගියහන්කො තාත්තේ. ඔන්න ඔය තැන තමයි ඉන්නේ. එහෙනම් ওই විදිහට වැය වෙලා ගිහිල්ලා පින්විතනේ අර අරමුණ ආපු ගමන් ආයෙ යෝක උඩටම ඉස්සෙනවා. උන්වහන්සේ උස්සනවද? නෑ. අවිසංකාරයේ කරන්න ඕනේ. නමුත් සංකාරය කියන්නේ කෙරෙනවා. ඒ ශක්තියෙන් කෙරෙනවා. ආයෙ අමුතෙන් කරන්න දෙයක් නෑ. මේ වෙහෙස නැහැ බින්දුනේ. අபிසංකාර වෙහෙස නැහැ අරිහතුන් වහන්සේට. දැන් අபிසංකාර වෙහෙස නැහැ කියන්නේ මේ කොලේ උස්සන්නේ නැහැ කියන එකද? ඈ? කොලේ උස්සන්නේ නැහැ කියන එකද? බින්දුනේ මේ මනෝ මූලික අවස්ථාවක් මේ කියන්නේ. කාය වචී නෙමෙයි. අරිහතුන් වහන්සේලා දැන් ඔය අටුවා ආදී සඳහන් වෙනවා මිගාර මාතු පාසාදේ ගැන අහලා තියෙනව නේද? මිගාර මාතු ප්‍රාසාදේ කියන එකක් ගැන අහලා තියෙනවනේ. කවුද හැදුවේ? ඈ? විශාකාව. මිගාර මාතු පාසාදේ හැදුවේ කවුද? මිගාර මාතා. නේ? මිගාර මාතා කිව්වේ කාටද? විශාකාව. විශාඛාව ඔය මිගාර මාතු ප්‍රාසාදයේ හදන වෙලාවේ තථාගතයන් වහන්සේගේ අනුදැනුම සහිතව මුගලන් මහරහතන් වහන්සේ උදව් කරලා තිනෝ ඉරිදීන් ඒක හදන්නේ. නැත්තම් මිගාර මාතු ප්‍රාසාදය තාමත් හදනවා. ඒ තරම් විශාලයිද? ඒ කියන්නේ දැන් ගේන්න ඕනේ ගල් කණු එහෙම කොහමද ගේන්නේ නැත්තේ? ඉරදී. එතන ඒ මොනවද? අවිසංකාරද? ඈ? මේ කොලේ උස්සන එක අවිසංකාරද? මෙන්න මේ බවක් හදන්න. මේකත් අවිසංකාර වෙන්න පුළුවන්. කාටද? අවිද්‍යාව තියෙන කෙනාට. බවක් හදන්න කරන එක මොකක් හරි කමන්නේ. බවක් හදන්න නම් කරන්නේ ඒ කියන්නේ සුභ කියන මතේ ඉඳගෙන බවක් හදන්න නම් කරන්නේ. ඒක මොකද්ද? අபிසංකාර. දැන් නාන්න යන එකත් අபிසංකාර වෙන්න පුළුවන්. ඇයි කෙල්ලෙක් බලන්න නාන්න යනවනේ? කෙල්ලෙක් බලන්න යන්න ඕනෙකම තියෙනවා. ඒකට දැන් නාන්න යනවා. එතකොට ෆිල්ම් එකක් බලන්න යන්න ඕනෙකම තියෙනවා. ඒකට නාන්න යනවා. එතකොට සින්දු මේ සංගීත සම්දර්ශනයට යන ඕනෙකමක් තියෙනවා. දැන් නාන්න යනවා. එතකොට එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? මේ බවක් හැදීමු දෙසා කරුණු ටිකක් මේ කරන්නේ. ඒක හැබැයි කියන්නේ සාමාන්‍යයෙන් ඔය සුභ කියලා අල්ලගත්ත කෙනෙක් අபிසංකාර නොකරන වෙලාව නැති තරම්. හරි සියුම් විදියට සලකලා බැලුවොත් එම අபிසංකාර තමයි ඔක්කොම කරන්නේ. ඔක්කොම කරන්නේ අර සුභයි කියන බව පැවැත්ම පවත්වාගෙන යන්න. එහෙනම් දැන් තේරුම් ගන්න පිඟුදේ මේ අபிසංකාර කියන එක නොකර ඉන්න බෑ කියලා කියන්නේ මහා පුදුමාකාර මානසික රිදිල්ලක්, තැවිල්ලක් තියෙනවා මේ අபிසංකාර කරන වෙලාවේ. ඒකත් එක්ක ඊට පස්සේ පිඟුදේ මෙතන දුක් වේදනාවක් හටගත්තොත් එහෙම තව එකක් ඊළඟට. හැබැයි ඒක ඔප්ෂනල් පිඟුදේ. දුක් වේදනාව වෙන්නත් පුළුවන්, සැප වේදනාව වෙන්නත් පුළුවන්. ඒ මොකාවත් පිඟුදේ මේ ආපහු මේ ජාතිය ජරා මරණයට යන එක ඊළඟ ඉන්න. එනම් මෙන්න මේ කියන මානසික අසහනකාරී ස්වභාවයෙන් තමයි මේ ලෝක සත්‍යය ජීවත් වෙන්නේ. ඔය මානසික අසහනකාරී ස්වභාවය කවදාවත් නැති වෙන්නේ නැහැ ලෝක සත්‍යයේ. ඕක නැති කරගන්න ක්‍රමය තමයි සතාගතයන් වහන්සේ දේශනා කරන්නේ. කොහොමරි උත්සාහ කරන්නේ අන්න ඒක නැති කරගන්න. ඔබට මේ ටික හොඳට තේරෙනවා නම් දැන් අපි මේක නැති කරගන්න අවශ්‍ය දෙයක් කතා කරමු. දැන් මම ඔබට දෙනවා අරමුණු. දැන් ඔබ සියලු දෙනාම ප්‍රායෝගිකව මේක කරන්න ඕනේ. දැන් ප්‍රායෝගිකව ඔබ බලන්න ඕනේ මේ ඔක්කොම ගිනි හට ගන්න හැටි. ඔන්න කනට ශබ්දයක් ආවා. ඒ කියන්නේ තාත්තා වැඩ පටන් ගත්තා. තාත්තා වැඩ පටන් ගත්තට තාත්තට ඕන එක හදන්න බෑනේ. තාත්තට ඕන එක හදනවා නම් තාත්තට කීකරු කෙනෙක් නම් තාත්තා ඔක්කොම කරලා දෙනවා. දැන් මේකේ වෙලා තියෙන්නේ තාත්තට කීකරු නැද නිසා තාත්තා පටන් අරන් නිකන් ඉන්නවා. පටන් අරගෙන නිකන් ඉන්නවා. ඉතුරු ටික ඔක්කොම තනියෙන් කරන්න වෙලා තියෙන දේ. තාත්තා කියන දේ අහනවා නම් තාත්තා මොකද අපිට කරන්න කිසි දෙයක් නැහැ. කරන්න තියෙන එකම එක දෙයයි ඔය ඉන්නේ ඉතරයි. ඒතර තාත්තා මොකද කරන්නේ? ඇහැට රූපයක් ගෙනත් දීලා සංකාරය කරවලා ඒට අදාළ හිත හදලා ඒ හිතට රූපේ පෙන්නලා ඒ හිත වැය වෙලා යනකොට තව શબ્දයක් එමලා ඊට අදාළ හිත හදලා ඒකට શબ્දය අස්සලා ඊට පස්සේ ඒක වැය වෙලා ගිහිල්ලා ඒ තව එකක් එමලා දැන් වැඩ කවුද? තාත්තා. තාත්තා තමයි වැඩ. අරිහතුන් වහන්සේට තියෙන්නේ ඔහෙ ඉන්න. ඉතින් තාත්තා පෙන්නනවා. මේ බව හැදිල්ලක් උන්වහන්සේට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මම දැන් මේ ඔළුව හරවන්නේ ඔක්කොම එහෙම වෙන්නේ නැහැ හැම නෙමෙයි. නිකන් ඔහේ ඉන්නවා තාත්තා මෙහෙම ගෙනලා දෙන්නනවා. එහෙම එකක් එහෙම නෙමෙයි. මේ ඔළුව හරවන්න ඕන ඔළුව හරවනවා. බව හදන්න නෙමෙයි. ඒ ඔක්කොටම තාත්තා සපෝට් කරනවා. ස්වාමීනි. දැන් අරිහතුන් වහන්සේ නමකට කියනවා ඔබ. ස්වාමීනි අර බලන කාර බීත්තියේ මොකද්ද තියෙන්නේ කියලා. එතකොට උන්වහන්සේ බිත්තියගේ නම් ඉස්සරහට එහෙම කියනවද? එහෙම නෑ. දැන් ඔබ සමනන්තරයක් හැදුවා පින්වතුනි තාත්තට කරුණු කරන්න බෙල්ල හරවන්න වෙනවා දැන්. මේකට අදාළ කරුණු දෙදි උන්වහන්සේගේ බෙල්ල හැරෙනවා. උන්වහන්සේ බෙල්ල හරවනවා ඔහම. දැන් හැරෙව්වේ මොකටද? බව හදන්නද? නෑ, රූපේ බලන්න. ඒකයි කියන්නේ රූපේ බලනවා කියන එකයි බව හදනවා කියන එකයි දෙකක්. උන්වහන්සේ රූපේ ඔළුව හැරෙව්වේ රූපේ බලන්න. ලෝක සත්‍යය ඔළුව හරවන්නේ මොකටද? බව හදන්න. රූපේ බලන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. බව හදන්න මහන්සි වෙන්න ඕනේ. හදාගත්තේ බව නැහිල වැනිසලා යනකොට ගිනි ගැට ගන්නවා හිතේ. ආයි කොහොම හරි එකක් එයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නේ. එහෙනම් තාත්තා ආයි එකක් දෙනවා. හැමදාම ඔය ගින්නේ තමයි. එහෙනම් දැන් කියන්න බලන්න. ඔන්න ඔබගේ දැන් මේ ඔය ක්‍රමයට හිතන්න මේක. මේ කර්මස්ථානයක් මේ දෙන්නේ. නැත්තම් මේක ඇතුලේ මේකයි. 44 ආකාර පරිසම්පාද ඥාන දර්ශනේ අපිට කතා කරන්න පුළුවන්. ජාතිය දකි. බව ප්‍රත්‍යයෙන් ජාති වෙන බව දකි. බව නිරෝධයෙන් ජාති නිරෝධ වෙන බව දකි. ජාති නිරෝධ ගාමිනී පටිපදා වේවත්. අනිච්ච දුක්ඛ අනාත දකි. දැන් ඔහොම කියන්න පුළුවන්. නමුත් ඔය වචනේනේ දැන් ඔය. දැන් ඔබට පුළුවන් වෙන්න ඕනේ පින්වතුනි. තාත්තගෙන් දෙයක් හම්බෙච්ච ගමන් වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. හැබැයි ඒකට මේ සලායතන පස්ස කියන්නේ මොකක්ද දන්නේ සලායතන. ඒක ඕනේ නැහැ. දැන් මේ අරන් තියෙන කෑලි තුන. ඔන්න එකෙන් ගත්තාම ඇති. ඊටුටි ඔක්කොම ඕනේ නැහැ පින්වතුනි. ඇයි තණ්හා ගත්ත නැති කියලා තහයි. ඔය තියෙද්ද? තණ්හා කියන එක මෙතන තියෙන ඇති පදා. මේ අවිද්‍යාව කියන එක ඇතුලේ දින්නදනි අර ඕනේ කියන එකනේ මේ අවිද්‍යාව කියලා අපි දාලා තින්නේ දැන් මෙතන ඇති පදන් තියෙනවා තණ්හා. තණ්හා කරගෙන උපාදාන කරගත්තුවා කියලා මෙතන තියෙන්නේ. එහෙනම් ආපහු මෙතන බද වෙන්න දෙයක් නැහැ. අරන් තියෙන්නේ ඔක්කොම. හා. ඔන්න එහෙනම් දැන් කියන්න. ඔන්න ඔබට තාත්ත දෙනවා රෝස මලක්. දැන් මේක හරහා යන්න මොකද්ද වෙන්නේ කියලා බලන්න. දැන් තාත්ත රෝසමලක් දුන්නා. තාත්ත රෝසමලක් දුන්න ගමන් දැන් තාත්ත දෙන රෝසමලද ලොක්කා? ඔබ ගාව තියෙන රෝසමලද ලොක්කා? මං ගාව තියෙන එක. එහෙනම් මං ගාව තියෙන එක නම් ලොක්කා දැන් හැදෙන්න ඕනේ කාවද? මං ගාව තියෙන එක. එහෙනම් මං ගාව තියෙන එක හැදෙන්න නම් තාත්ත හදලා දෙයිද? නෑ. තාත්ත සල්ලි දුන්නේ මොකටද? පොත් ගන්න. මතකනේ? දැන් අපිට ඕනේ මොකද්ද? චොක්ලට් කන්න. තාත්තෙන් සල්ලි ඉල්ලන්න බෑ තාත්තේ. තව රුපියල් 10ක් දෙන්නු. මොකටද බල? පොත රුපියල් 50යි ඉන්නේ. දැන් තා චොක්ලට් එක 60යි. දැන් ඉල්ලන්න බලන්න. ඉල්ලන්න බෑ. අපි මහන්සි වෙන්න වෙනවා. රුපියල් 10ක වැඩ කරන්න වෙනවා කොහේ හරි. ඒ 10ක කරන්න වැඩි දෙක තමයි මේ අභිසංකාර කියන්නේ. දැන් කරන්න වෙනවා. තාත්ත දීලා තියෙන මොකට විතරද? පොත ගන්න. දැන් චොක්ලට් කන්න නෙවෙනේ. එහෙනම් වැඩ කරපන්. තාත්තායි සපෝට් කරන්නේ. ඔන්න අභිසංකාර. දැන් අභිසංකාර වලින් ඉන්න පස්සේ ඔන්න විඥානේ හදාගෙන ඔය හරහා ගියා. දැන් තාත්ත පෙන්නපු එක අපි කැමති එක වගේ නම් මොකක් එනවද? සැප වේදනාවක් එනවා. ඊට පස්සේ ඇලෙනවා. කොහෙද ඇලෙන්නේ? කොහෙද ඇලෙන්නේ? අර අපි ගාව තියෙන එකට ඒ හොඳ මොකද්ද? අපි ගාව තියෙන එක නේ හොඳ. ඒකට ඇලෙනවා. ඒකම උපාදාන වෙනවා. ඒක අන්න භව හැදෙනවා. මෙච්චර වෙලා බලාපොරොත්තුෙන් හිටියේ මොකක් හදන්නද? භව හදන්න. මෙච්චර වෙලා බලාපොරොත්තුෙන් හිටපු භව හැදින්න ඔන්න හැදුනා. ඉතින් භව හැදුනා දැන් ඔය යාති. දැන් ඒක ජරා මරණ නැනකොට දැන් කෑ ගැස්සෙනවා. ඒ කෑ ගැස්සෙන අන්තිම හුස්ම හිර වෙන්න එනකොටම මේ හිතේ කියන්නේ නහය නෙමෙයි. හිතේ හුස්ම හිර වෙනකොටම මොකද වෙන්නේ? ආයි තාත්ත දෙනවා පුතේ පොතක් ගන්න. දැන් ඔබ ආයි මොකද කරන්නේ? ආයි චොක්ලට් කන්න හදනවා. ඒකෙන්ද මේ අමතර අභිසංකාරي දැන් කළා. ආයි ඔහම ගිහිල්ලා. දැන් දීපු එක Taman කැමති එක වගේ නෙමෙයි නะ. මොකද වෙන්නේ? දැන් දුකක් එනවා. ඒ දුකක් ආවට පස්සේ ඇලෙනවා කොහෙටද? අර අපි කැමති එකට ගැටෙනවා මොකක් එකද? අර ඉස්සරහ එකට. ඉතින් ගැටිච්ච මානසිකත්වයක් තියෙන්නේ. දැන් මේ බව හැදෙන්නේ ගැටිච්ච බව. මවුත් මතක තියන්නේ ගැටීමෙන් බව හදන්න බෑ. බව හදන්න පුළුවන් උපාදාන වලින්. එතන හරි සියුම් තැන. බව හැදෙන්නේ උපාදාන වලින්. උපාදාන හැදෙන්නේ තණ්හා වලින්. වැරුණාද කියන එක? නමුත් ගැටුනහම ඒකට පටිඝ කියලා කියනවා. දැන් ගැටෙන්නේ මොකක් එක්කද? අර එළියේ තියෙන එකත් එක්ක ගැටෙන්නේ. එතකොට ඇලිච්ච නිසා බව හැදීගෙන යනවා. ඒ හැදිච්ච බව හැබැයි ඇලිච්ච බවක් නෙමෙයි දැන්. මොන බවද? ගැටිච්ච බව. ගැටිච්ච නිසා බව හැදුණා නෙමෙයි. තණ්හා උපාදාන රහා බව හැදුනේ. නමුත් ඇතුලේකටනේ තණ්හාව උපාදාන උනේ. එළියකත් එක්ක ගැටුණා. එහෙනම් දැන් ඔබව හැදිලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ කේන්තියෙන් ඉන්න ඔබව හැදිලා තියෙන. ඒකයි ඒකට ද්වේෂ බව කියන්නේ. නැත්තම් ඇත්තටම බව දෙන්නේ මෝහ බව. මේ බව කියන එක මෝහ බව. බව නම් මෝහ බව. එච්චරයි තියෙන්නේ. මෝහේ නිසා තමයි ඔක්කොම තියෙන්නේ. නමුත් ඇලිච්ච බවක් ගැටිච්ච බවක් හැදෙනවා. මොකක් එකද? අර එළියේ තියෙන එකත් එක්ක. දැන් සැප වේදනාවක් අහම හිතන්න මොකද උනේ කියලා. මේ සැප වේදනාවක් කෙන වෙලාවේ මොකද හිතෙන්නේ? දැන් ඇලෙන්නේ මොකටද? ඈ? ඒත් හිතේ තියෙන එකටමයි ඇලෙන්නේ. හිතේ තියෙන එකට ඇලුනා. ඒකටම උපාදාන වුණා. ඒකෙම බව හැදුනා. හැබැයි දැන් සතුටු බවක් නේද හැදෙන්නේ? ඇයි? අර ඉස්සරහ අර එළියේ තියෙන එකත් එක්ක යට සෝමනස්ස ස්වභාවයක්, සතුටු ස්වභාවයක් තියෙන්නේ. එහෙනම් සතුටු මම හැදිලා තියෙනවා. හැබැයි මම හැදුන්නේ ඇතුලෙන් එළියේ එකත් එක්ක සතුටු කියන ස්වභාවය ආවා. එහෙනම් සතුටු මම හැදුනා. එහෙම නැත්නම් ගැටෙන මම හැදුනා. ඒකයි. ඇලිච්ච මම හෝ ගැටිච්ච මම හැදෙනවා. ඇලිච්ච මම කියන්නේ රාග මෝහ බව. ඒ කියන්නේ මෝහේ රාග අවස්ථාව. ගැටිච්ච මම කියන්නේ ද්වේෂ මෝහ අවස්ථාව. මෝහේ ද්වේෂ ස්වභාවය. ප්‍රශ්නේ යන්නේ තනි කරම ඇතුලේ. ඒකයි බින්දින එළියෙන් ඕකට උත්තර හොයන්න බැරි. ඔන්න තාත්තා ඔබට දෙනවා ගන්ධයක්. ගන්ධයක් දුන්නා. දැන් කොහොමද වෙන්නේ? දැන් කොහොමද වෙන්නේ? තාත්තා දෙන ගන්ධය ගන්න ලෑස්තියි කවුද ළඟ ඉන්නවද? නෑ. ඇයි? සුවඳ තියෙනවනේ ලෝකේ. මේ සුවඳ තියනවා කියන්නේ, සුවඳ කියන්නේ මොකද්ද? මගේ ගඳ. මගේ ගඳට කියනවා සුවඳ කියලා. ඒකෙ මං කැමති ගඳවල වලට කියනවා සුවඳ කියලා. මං අකමැති ගඳවල වලට කියනවා සුවඳ කියලා. දූරියන් හොඳ උදාහරණයක්. දූරියන් සුවඳයිද ගඳයිද? ඈ, සමහරුන්ට සුවඳයි, සමහරුන්ට ගඳයි. ඕකයිද පහේ? එනම් ගන්ධේ තමන් කැමති කොටසට සුගන්ධ කියනවා, තමන් අකමැති කොටසට දුගන්ධ කියලා කියනවා. දවසක් අපි යක්ෂණියගේ කතාවක් පෙන්වුවා මතකයිද? ඒ යක්ෂණියේ කතාවේ අස්තබිරි ටිකක් එහෙම අරගෙන නහයට තියාගෙන අදින්නේ නේද? එයාට ඒව හරි සුවඳයි. එයා කැමති ඒවට. ඒකයි ක්‍රමේ. හරි. එහෙනම් සුගන්ධයක් තියෙනවා නම් දැන් ඉතින් තාත්තා දෙන එක ගන්න ලෑස්ති නෑ. එහෙනම් දැන් මොකද වෙන්නේ? තාත්තා හොත ගන්න සල්ලි දෙන්නේ. දැන් ඉතින් චොක්ලට් කන්න නම් වැඩිපුර වැඩ කරන්න වෙනවා. ඕම ගිහිල්ලා ඉවිල්ලා. දීපයකට අදාළ එකක් නම් ඇවිල්ලා තියෙන්නේ සැපක් එනවා. ආස්වාදය. දීපයකට අදාළ එක නෙමෙයි නම් ඇවිදලා තියෙන්නේ දුකක් එනවා. ඔය මොකක් ආවත් අන්තිමට බව හැදෙනවා. ජාති හැදෙලා. ගිනි හැදෙනවා. ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ සිංහදෙනි පුළුවන් තරම් මේකට අරමුණු දදා බලන්න වෙන වැඩේ. සැප දුක් හරහා දෙකේම බලන්න. ආස්වාද සහ දුක හරහා දෙකේම බලන්න මේක. හොඳට මේක ප්‍රැක්ටිස් කරන්න. මේ මැද ටික අවශ්‍ය නැහැ. මේවා පටලෝ ගත්තට පස්සේ තමයි සිංහදෙනි අමාරු වෙන්නේ මේ පරිසමුපාදේ. ඉතින් මේවා වෙනස්කම් කරන්න පුළුවන් ඒවා නෙවෙයි මෙතන. ඔහේ මේ වෙනවා. ඉතින් මේකෙන් මේක වෙනවා, මේකෙන් මේක වෙනවා, මේකෙන් මේක වෙනවා. ඉතින් මේකෙන් මේක මේකෙන් මේක වෙනවනම් ඉතින් අපිට ඉතින් ඔක ආය යමුදෙන් බලන්න දෙයක් නැහැ නේ වෙනවනේ. ඒක නිසා බලන්න මෙතන එකපාරට වේදනාව කොටස. මොකද ඒකනේ සැප දුක් අවස්ථාවක් ඉන්නේ. ඊට පස්සේ ගැලීම බව. බව හදන බලාපොරොත්තුෙන් බව හැදුණා. එතකොට එහෙනම් ඔබ හොඳ ආකාරව දන්නවා මම හදන්න නම් තණ්හා උපාදාන හරහා එන්න ඕනේ. ඒක නිසා ජීවත් වෙන හැම වෙලාවකම වෙන්නේ මේ අවිද්‍යාව වැඩි වෙන එක. ඔබ නිවන ප්‍රමාද කරන්න වෙන්නේ මොකද්ද? අවිද්‍යාව වැඩි වෙනවා. නිවන් දකින්න තව කොච්චර කල් තියෙනවද කියලා පොඩි ළමයෙකුට කිව්වහම මොකද වෙන්නේ? එයා ජීවත් වෙන වාරයක් ගන්න මේ අවිද්‍යාව තර වෙනවා තව. අවිද්‍යාව වැඩි වෙනවා. මොකද යාට ආස්වාදී ස්වභාවය මතුවෙන්න එයා තව හිතා ගන්නවා ඒක ආස්වාදයි ආස්වාදයි ආස්වාදයි. මම කියන්නේ දැන් මෙතන සැප වේදනාවක් ආවොත් ආස්වාදයි කියලා හිතෙන්නේ මොකද? සැප වේදනාවක් ආවොත් ආස්වාදයි කියලා හිතෙන්නේ මොකද? මේ උඩ හිතාගත්ත එක. දුක් වේදනාවක් ආවොත් ආස්වාදයි කියලා හිතෙන්නේ මොකද? ඒත් මේ උඩ හිතාගත්ත එක. මේකෙන් පින්වතුනි මේ පරිසම්පාද චක්‍රේ භව ජාති හරහා යනවනම් ඒ කාන්තෙම පින්වතුනි ආපව් සසරට බැඳෙනවා. ලේසි වැඩක් නෙමෙයි. ආයෙ ගැට ලිහා ගන්නවා කියන එක නම් ලේසි වෙන්නේ නැහැ. ඒක නිසා අපි සියලු දෙනා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. පින්වදින පුළුවන් තරම් ඉක්මනට මේ අවිද්‍යාවට පහර ගන්න. ඒකට අවශ්‍ය ප්‍රතිපදාවේ නියැලෙන්න. මේක තියෙන තරමට තව තව වැඩි වෙනවා. එකයි කිවි ඔබට. දැන් මේක වගේමනේ මේ බලන්නේ. මේ දෙකම එකයි අන්තිමට පින්වදින. දැන් මම ඕනේ වුණා නෑනේ නෑනේ නිසා පීඩාවට ඇවිදින්න තියෙනවා. අභිසංකාරයක් කළා. මේ උඩ අතට අභිසංකාර කරනවා. අභිසංකාරයක් කරපු ගම අර නෑනේ කියලා තිබිච්ච පීඩාකාරී ස්වභාවයෙන් නිදහස් වීම නිසා ආසාදයක් එනවා. මේ ආසාදේ එනකොට මම හිතෙනවා මෙතෙන්දි මේ ගත්ත ආසාදයි සපයි සාරයි කියලා ගත් එක හරි කියලා. හිර වෙනවා සසරට. මෙතන මොකද වෙන්නේ? තණ්හා වුණේ මොකටද? මෙතන තියෙන එකට. තමන් කැමති එකට. උපාදානනේ මොකද්ද? ඒකමයි. ඊට පස්සේ භව, ජාති. දැන් ඔහොම යනවා. එතකොට එහෙනම් මේ තණ්හා උපාදාන වුණේ මේ වෙලාවේ ගැටෙන වෙලාවේ තණ්හා උපාදාන වුණා. ගැටෙන එක තමයි නරක. නමුත් තමන් හිතන් ඉන්න එක හරි හොඳයි. හරි ආස්වාදයි ඒක. නරක ළමයෙක් දිහා බලනකොට ඔබගේ දරුවා හොඳයි කියලා හිතෙන්නේ නැද්ද ඔබට? අපේ උනන් රත්තරන් නේද මේ මුං එක බල එහෙම හිතෙන්නේ නැද්ද? නරක ළමයා දිහා බලද්දිත් ඔබේ ළමයා තමයි හොඳයි කියලා හිතෙන්නේ. හොඳ ළමයා දිහා බලද්දි ඒත් ඔබේ ළමයා තමයි හොඳයි කියලා හිතෙන්නේ. ඒකයි ක්‍රමවේදේ. තේන මොකවාවත් සැපවාවත් දුක්ඛාවත් වෙනතුරි අන්තිමට ආයි මේක සුබයි කියලා තමයි ආපහු හිතෙන්නේ. ඉතින් මේක සුබයි කියලා හිතෙන්න ආපහු සැරයක් බව හදන්න තියෙන උවමනාව වැඩි වෙනවා. ඒ කියන්නේ වෙනතුරි මේ තුවාලේ පෑරෙනවා හැමතිස්සෙම. තුවාලෙට බේත් දාගෙන ඇවිදilla. ආයි දොස්තර මහත්තයා ගාවට ගියාම දොස්තර මහත්තයා ප්ලාස්ටර් යල්ලලා අදිනවා චරස් ගන්න. කරනකොට මොකද වෙන්නේ? අර යන්තම් හොඳ වෙලා තිබිච්ච කබොල් ඔක්කොම කැඩිලා ආයි ලේනවා තුවාලේ. ඊට පස්සේ ඒකට ආයිත් බේත් දානවා. බේත් දාලා ඊළඟ දවසේ ආයි ගියාම මොකද කරන්නේ? ආයි චරස් ගාලා අදිනවා. දැන් වටේ තව පොඩ්ඩක් කැඩිලා ඕමම ගිහිල්ලා ඉන්න මේ පුංචි තුවාලය තිබිච්ච එක දැන් මහ විශාල වනයක් බවට පත් වෙනවා. තව හිටියොත් තවත් ඔච්චර සමයි. දැන් සමහරවිට ඔබට හිතෙන්නේ නැද්ද මේ දින ගලවන්න බැරි තරමට මේක ගිහිල්ලා කියලා. ඔබට හිතෙන්නේ නැද්ද මේ නිවන නම් කරගන්න හම්බෙන්නේ නැහැ අපිට මට හිතෙන දේවල් එක කොහෙද නිවන කරගන්නේ? ඒක සාධාරණයි තේමෙන්නේ. ඇයි? ඒ තරම් ලොකු වනයක් ඔය දැන් තියෙන්නේ. ඔය පුංචි තුවාලේ ඇති පුංචි විවිලක් නේද? මේ පුංචි විවිල තමයි ඔය කඩාගෙන ගිහිල්ලා දැන් මහ විශාල වනයක් වෙලා තියෙන්නේ. මේ කොහොම හරි ඔකට පිළියම කරගත්තේ නැත්නම් තේරෙයි. මොකද බේත් දාන උතුමා ඉන්න කාලේ මේ බේත් වට්ටෝරු ඔක්කොම තියෙන කාලේ මහා දොස්තර මහත්තයාගේ රස්නේ තියෙනවා. බේත් වට්ටෝරු ඔක්කොම තියෙනවා. අපත ගරි හරි කරපු පිරිසකුත් ඉන්නවා. ඒක නිසා දැන් මේ කාලේ තමයි මක් කරන්න තියෙන්නේ. මේක සමීප කරගන්න උත්සාහයරි කරන්න තියෙන්නේ. මේ අවස්ථාවත් මිස් වුණාට පස්සේ ආයි මොකද ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා වෙන්ගෙන අපි පරිස්සමෙන් කටයුතු කරමු. පුළුවන් තරම් උත්සාහ කරමු මේක තේරුම් ගන්න. එහෙනම් දැන් මම ඔබට දෙන කාර්යය තමයි මේ විවේක වෙලාවේදී ඔබ තේ බොන ගමන් මොනවා හරි කරන ගමන් අවස්ථා 10ක් හිතන්න. අවස්ථා 10ක් අඳුම තරමේ තාත්තගෙන් තෑගි 10ක් එනවා. ඒ 10ට ඔබ මූණ දෙන්නේ කොහොමද කියලා. ඔබ අරිහතුන් වහන්සේ නමක් කියලා හිතලා නෙමෙයි. සාමාන්‍යයෙන් කොහොමද ඒකට මූණ දෙන්නේ? එතකොට ඔබ දාන්න ඔබ කැමති වෑයම් පහකුයි අකමැතිවෙන් පහකුයි. ඔන්න දූරියන් සුවඳ එනවා. ඔන්න තාත්ත දුන්න තෑග්ගක්. දැන් ඒ එනකොට දූරියන් සුවඳද නැද්ද කියන එක අදාළ නෑ මුලින්. ඔබට ඕනේ මොකද්ද? භව. ඔබට ඕනේ භව. භව හදන්න නම් මොකක් හරි අරමුණක් තමයි ඕනේ. ඒක දූරියන්ද යාම්බුද රමුටන්ද ඒකක් අදාළ නැහැ. මොකක් හරි අරමුණක් තමයි ඉස්සෙල්ලම ඕනේ. ඊට පස්සේ ඒ අරමුණත් එක්ක ඔබ කැමති තව එකක් දිනනවා. අන්න ඒකට අනුකූලව මේක සැපද දුකද කියලා බෙදෙනවා. ඔන්න එහෙනම් දූරියන් සුවඳ ආවා. මේකට දූරියන් කියන එක ඕනේ නැහැ මුලින්. අභිසංකාර කරගන්න. මොකද්ද ඕනේ? සුවඳ මොකක් හරි එකක් ඕනේ. මේ නහයට දැනුණා මොකක් හරි. ඒක තමයි මුලින්ම ඕනේ. එහෙනම් ඔන්න දූරියන් සුවඳ ආවා. ආපු ගමන් අපි සංකාර කරන්න පටන් ගත්තා. ඇයි? දූරියන් සුවඳෙන් මම හදන්න බෑ. මම හැදෙන්නේ අපි සංකාරවලේ. සුවඳකින් මම හදන්න බෑ බේද. මම හැදෙන්නේ කොහෙන්ද? අපි සංකාරවලේ. එහෙනම් අපි සංකාර කරන්න. ඔන්න ඒ සුවඳ එනකොටම අභිසංකාර කළා. විඥානහරහා ගිහිල්ලා දැන් ඔබගේ මේ අවිද්‍යාව කොටස තියෙන්නේ දූරියන් ගඳයි කියලා. අපි හිතමු. ඒ කියන්නේ ඔබ සුවඳයි කියලා හිතාගත්ත වෙනම එකක් තියෙනවා. එහෙනම් මෙතනට එනකොට ඔබට තියෙන මොන වේදනාවද? දුක් වේදනාව. ඒක දුක්ද සැපද කියන එක අදාළ නැහැ මෙතනට එනකොට. බව. දැන් තණ්හා උනේ මොකටද මේ වෙලාවේ? මොකටද? අර ඔබගේ හිතේ තියෙන සුවඳට. උපාදාන උනේ මොකටද? අර හිතේ තියෙන සුවඳට. බව වුණා වන්න, දැන් ජාති වුණා, දැන් ගිනේ. එතකොට එහෙනම් මේ ගිනි ගන්නේ මොන જાතියද? අර ගැටිච්ච ස්වභාවයෙන් යුක්ත જાතිය මක්කලා යනවාද? ඉන්දරට යනවා. ඔතන ගැටිච්ච ස්වභාවයෙන් යුක්ත જાතිය කියලා කිව්වට පින්විතනේ ඔතන ගැට ස්වභාවයෙන් නෙමෙයි ප්‍රකට වෙන්නේ. මොන ස්වභාවයේද? ඇලිච්ච ස්වභාවයේ. ඒකයි පින්විතනේ ඔන්න ඔතන තමයි ගොඩක් අයට වරදින තැන. කෙනෙක් කියන්න පුළුවන් ඉතින් ගැටිච්ච බවක් නම් හැදුනේ, ගැටිච්ච જાතියක් නම් හැදුනේ, අකමැති જાතියක් නම් හැදුනේ, ඒක වැය වෙලා යන එක ඉතින් සතුටට කාරණාවක් නේ කියලා. එහෙම හිතනව නේද? විඳින්නේ මේ වැය වෙලා යන්නේ කැමැති බව වැය වෙලා යන්නේ. හැබැයි ගැටිච්ච ස්වභාවයෙන් යුක්ත කැමැති බව තමයි ඔය යන්නේ. ඔන්න ඔය වචන ටික දාගන්න. බාහිරේ ගැටිච්ච ස්වභාවයෙන් යුක්ත කැමැති බව තමයි ඔය මක්කල යන්නේ. නැත්නම් කැමැති જાතිය තමයි ඔය වැය වෙලා යන්නේ. ඒක නිසා පින්විතනි ඇලෙනවද ගැටෙනවද කියන එක මත නෙමෙයි ඒ ගින්න රඳා පවතින්නේ. කොහොමත් කැමැති බව තමයි ඔය යන්නේ. ගැටිච්ච ස්වභාවයෙන් යුක්ත වෙච්ච ඇලිච්ච જાතිය ඔය ජරා මරණයට යන්නේ. ඒක නිසා කොහොමද දුකයි? එහෙනම් මේ විවේකයේදී පුළුවන් තරම් බලන්න සිතින් කරුණු 10ක් අරගෙන ඔබ කැමැතියව අකමැතියව කරුණු 10ක් අරගෙන දැන් මිදි ගෙඩියක් හම් වෙනවා. දැන් මිදි ගෙඩිය හම් වුණාට පස්සේ දැන් ඔක කටේ දාගන්නේ මොකයි කියලා හිතාගෙනද? පැන් රසයි කියලා හිතාගෙන. මිදි කන්නේ ඒකටනේ, පැන් රසයිදනේ. ඕක කටේ දාගත්ත ගමන් දැන් එන්නේ ඇඹුල් රසක්. දුක් වේදනා. හැබැයි ඊට කලින් ලොකු වැඩක් වෙලා නේද? මිදි ගෙඩිය අරන් කට දාගෙන ඉඳලා අපි මෙතනේ අර පළවෙනි රසයේ දැනෙනකොටම මොනව කරලා ඉවරද? අවිසංකාරය කළා. අවිසංකාරය කළේ මිදි කන්නද බව හදන්නද? බව හදන්න. බව හදන්නයි අවිසංකාරය කළේ. ඔන්න බව හදාගෙන යන බව හදන්න යන ගමන් ඉතින් වේදනා හරියදී මොකක් එනවද? දුක් වේදනාවක් එනවා. ඇයි? ඇඹුල් වලට කැමති නැහැ. කැමති පැණි රස. එතන බව ඕනේ. මොන බවද? පැණි රස බව ඕනේ. අවිද්‍යාවෙන් කියන්නේ ඒක. පැණි රස බව ඕනේ. පැණි රස බව ඕනේ. මුලින්ම ප්‍රකට වුණේ බව ඕනේ. ඊට අමතරව තව තියෙනවා පැණි රස බව ඕනේ. පැණි රස බව ඕනේ නම් අවිසංකාරයක් කරන්න වෙනවා. මොකද භව ඕනේනේ. පැණි රස තාත්ත දෙනවා. තියෙනවනම් මිදි ගෙඩියේ පැණි රස තියෙනවනම් තාත්ත දෙයි ඒක. හැබැයි භව දෙන්නේ නැහැ තාත්තා. හොඳට මතක තියාගන්න, භව දුක හදන්නේ මෝඩකමට. බින්දුනේ ඒක විපාකෙට එන එක නෙමෙයි. භව දුක කියන්නේ තනිකර මෝහයේ ක්‍රියාකාරීත්වය. සත්‍යය නිකං අපරාධි දුකටපත් වෙලා තියෙන්නේ. සත්‍යය විපාකෙින්ද දුක් විඳිනව නෙමෙයි. ඒ කායික විපාකෙට දුක් විඳින්න. මානසිකව නිකං අපරාධි ඔය දුක් විඳින්න. මං කියනවා තේරෙනවද නැද්ද දන්නේ නැහැ. මාත් ඔහෙ කියාගෙන යනවා. ඈ මම උපකල්පනය කරන්නම් තේරෙනවා කියලා. හැමෝටම තේරෙනවා කියලා උපකල්පනය කරගෙන යන්න. එහෙම හොඳයිද? පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒකම එකම එක නැවත නැවත කියන්නේ මේ. පුළුවන් තරම් මේක තේරෙනවා. හැබැයි මේක තේරුන්නේ නැහැ කියලා පසුබටෙහෙම් වෙන්න එපා කවුරුත්. මෙච්චර ඒවා තේරුම් ගන්න ඕනේ නැහැ නිවනට යන්න. දැන් මේව පටන් ගත්ත නිසා ඉතින් මේ ටික කරන්නේ ආයි ටික දවසක් කියලා මේක කොහොම අතල්ලා දානවා. අතල්ලා ආයි වෙන එක මේ පොඩි එකක් අල්ලගෙන කතා කරනවා. මේ ආයි තව ටික දවසක් කියලා ලොකු එකක් අල්ල ගන්නවා. එතන වෙනසකුත් තියෙනව නේද ඔබට? ඈ? තමයි එහෙමනේ. තෝනේ එකම සද්දයක් දිගටම ඇහෙනකොට ඒක හරි නෑ වගේනේ. නේද? ඒක නියම් උස් පහත් වෙවි ඇහෙනකොට නැත්තම් කරන්නේ මොකද්ද? මේක තව සති පහක් ඉඳලා එක දිගට ඇද්දොත් එහෙම. මේ ඉන්න එකේ භාගයක් හිටින්න ගන්නෑ. ඇයි? අයියෝ හැමදාම එකම එකනේ කරන්නේ. ඉතින් අපි දැන් දන්නවනේ ඕක. දැන් ඉතින් කියලා වැඩක් නැහැ. අපි යන් අරහේ යන් එහෙ වෙන එකක් කරන්නේ. එහෙම කියලා ඉතින් හිතේ හැටි. ඒත් කමන්නේ කොහෙද හරි තැනක් බල්ල ගියාට. වැරදි තැනකට ගියොත් එහෙම අපරාධ මෙච්චර කල් මම මහන්සි වුණේ. මේක ආපහු නිවන් මඟ වහගත්තොත් ඔක්කොම ඉවරයිනේ. ඒක නිසා. එතම ඊළඟට මේකට සමාන වචන ටිකක් හොයමුද? ශබ්දකෝෂේ බලලා අපි සමාන වචන හොයමු. නාම රූප වලට මොකක් හරි සමාන වචනයක්. ඒක දාගෙන කතා කරනවා නම් අලුත් මේක. ඒ හිතේ හැදේ. අලුත් මේක. ඉස්සර ඔය එංගලන්තේ බණ කියන කාලේ මට මහත්තයෙක් කියලා කිව්වා මේ හැමදාම අර එකම දේනේ අනිච්ච දුක්ඛ අනාත්මනේ කියන්නේ. අර ගොඩක් කට්ටිය කියනවා අනිච්ච දුක්ඛ අනාත්මනේ කියන්නේ පොඩ්ඩක් වෙනස් කරමුද කියලා. ඊට පස්සේ මේ වෙනදී මම මොකද කළේ? අර උදාහරණ දෙන්නනේ, එක එක උදාහරණ ගන්නවනේ ඒවා පැහැදිලි කරන්න. ඒවැ නම් වෙනස් කළා. දැන් කමලුයි සුනිලුයි ගියා කියලා එහෙම කිව්වනම් එහෙම ඒකට දැම වෙන නන්ද එක නයනයි සෝමයි ගියයි කියලා එහෙම දැම්මා. එහෙම දාලා කිව්වා. කිව්වහම අන්න එහෙම තමයි වෙන්නේ. අලුත් අන්න එහෙම අලුත් දෙයක් තමයි දෙන්න ඕනේ. දැන් ඒ කවුරුම ඌ කිව්ව නැහැනේ අලුත්. ඒකයි වෙන්නේ. මට නම් හරි වෙහෙසයි ඔය බන්න කියේ කිය යන්න කියන එකට හරි වෙහෙසයි දැන්. ඒ නිවන ඕනේ එකෙක් මෙහෙ හැදෙලා මේක කරගනින්නilla කියන දන්න තමයි ගොඩක් දුරට හිත තියෙන්නේ. හරි එහෙම ඉන්න බැරි වේ ඉතින්. අවශ්‍ය කාලයක්ෙදී දහම් ප්‍රචාරය තව ටිකක් කරන්න වෙයි. නමුත් මට තේරෙන්නේ පිටින් මේක කරගන්න ඕනේ අයට උදව් කළාම හරිනේ දෙන්නේ. කරගන්න ඕනේ නැති අයට මේක උදව් කළා. හැබැයි ඒකේ අනිත් පැත්ත තියෙන ඉතින් මේ කරගන්න ඕනේ බවට හැරිලා තියෙන්නේ. කරගන්න ඕනේ නැතුව හිටපයම තමයි. දෙකයි වෙන්නේ ඉතින්. ඒක අපිට මනින්න බෑ කොහොමද කරෙන්නේ කියලා. ඉතින් කොහොම හරි මේකට එනක් මෙන්න මේකට දාන්න. බැරි අය සද්ද නැති ඉන්න ප්‍රශ්නයක් නැහැ. මේක බැරි වුණා කියන්නේ ඉවෙන බෑ හැම නෙමෙයි. මේකට දාලා පොඩ්ඩක් මේ තැන් එහෙම අත් වෙදෙන්න. මේක මොනවා වුණත් මේ ගිනි හට ගන්න හැටි එහෙම දකින්න. බව නිසායි ගිනි හට ගන්න, වේදනාව නිසා නෙමෙයි. එහෙනම් මොන බවක් ඇදුණත් ගිනි හට ගන්නවා. එහෙනම් ඒවා බව හැදෙන්නේ උපාදාන නිසා, තණ්හා නිසා. තණ්හා උපාදාන තියෙන තාක්කල් ගිනි හට ගන්නවා. අවිද්‍යාව තියෙන තාක්කල් ගිනි හට ගන්නවා. ඒක සැප වුණත් එකයි දුක වුණත් එකයි. වේදනාව අවිද්‍යාව තියෙනවා නම් දුක හට ගන්නවා. ඔන්න ඔය ටික පුළුවන් තරම් අත්දකින්න. දැන් මම මේක 100 වතාවක් කිව්වනේ මෙතන. දැන් මේ අත මං 100 වතාවක් මෙහෙම ඉස්සුවා. පුළුවන් තරම් උත්සාහ කරන්න මේක දකින්න. විවේකයෙන් පස්සේ අපි මෙන්න මේක නසන ආකාරය ගැන තව ටිකක් කතා කරමු. කොහමද දැන් අවිද්‍යාව නසා ගන්න එපා? ඒක. ඉතින් කරන ක්‍රියාදාමයේ දැන් කතා කරන් තියෙන්නේ. එතකොට දුක දැක්කා. දුකට හේතුව දැක්කා. හේතුව නසන කලී දුක නැති වෙන බව දැක්කා. දැන් ඒ සියලු දෙයට හේතු කාරණා වෙච්ච මෙන්න මේ අවිද්‍යාව මූලයේ මක් කරලා දාන්න සදන්න අයින් කළා දාන්න. ඒකයි චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසයි දහම් දේශන්න ඕනේ. ඔබට දුක දකින්න උදව් කරන්න ඕනේ. දුක විඳින්න උදව් කරලා ඉන්නේ ඕන ලෝක සත්‍ය. දුක දකින්න උදව් කරන්න ඕනේ. මේ තියෙන දුක දකින්න සබහා. මේ තියෙන දුක විඳින සබහා. විඳින දුක සපක් කරගන්න පුළුවන් වුණාට දකින්න දුක කවදාකවත් සපක් වෙන්නේ එන ඒ දුක එන්නේ මොකක් හින්දාද කියලා බැලුවා. තණ්හා නිසාමයි ඒක එන්නේ. තණ්හා නිරුද්ධ කළොත් ගිනි නිරුද්ධ වෙන බව දැක්කා. එහෙනම් ඒකට තියෙන මාර්ගයක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව දුරු කිරීමේ මාර්ගය. හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. හෙවත් අනිච්ච දුක්ඛ අනාත්ත. ඒ වගේ අපි කතා කරමු. හොඳයි. හොඳයි පින්වතුනි, එහෙමනම් උදේ ඉඳලා මෙහෙම උත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන්, ධම්ම ශ්‍රවණය කිරීමෙන්, ධම්ම මනසිකාර කිරීමෙන්, බුදු ගුණ සජ්ජායනා කිරීමෙන්, බුද්ධ පූජා පැවැත්වීමෙන්, සිවණක් පිළිතට ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන්, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන්, ඒ රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන් ඔබ අප සීල දෙනාටම මේ තුළ දීම මේ අද්භවෙදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සීත මිණවදාන නিত্য මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සීල දෙනාටම තෙරුවන් සරණයි.